මහරහතුන් වැඩිමඟ ඔස්සේ
පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සූදානම් වෙමු මේ සුපින්බර උදෑසන ධර්මය ශ්‍රවණය කරන්නට මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන උච්ච රාජකීරියේ අරිය ඥාන ගරු ස්වාමින්ද්‍රයන්න් වහන්සේකෙන්. ගෞරවනීය ස්වාමින් වහන්ස, පුත්කලියෙකුට ඇයි අටමහා කුසල් මේ තරම් වැදගත් වන්නේ?
ඔ මෙහෙමයි නෝනා, දැන් අපි ඉස්සෙල්ලාම දකින්න ඕනේ අපිට මේ දීර්ඝ භව ගමනක් අනාගතේ තියෙනවා. තේන්නාද? මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්නම තව අවුරුදු 125කට වැඩි යනවා. තේන්නාද? ඒතර මේ දීර්ඝ භව ගමනේදී නෝනා අපි මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත්තුන් නැත්තම් අපිට තියෙන එකම එක මග වියදම තමයි කුසලය කියන කාරණේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට තියෙන එකම එක මග වියදම තමයි මේ දස කුසල් කියන කාරණේ. තේරුණායි? අපි දස කුසල් වලින් දුර්වලභාවයට පත් වුණොත්, ඒ කියන්නේ අනාගතයේදී දීර්ඝ ලක්ෂ 25කට වැඩි කාලයක් මුණ ගැහින දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල නෝනා අපිට වැඩිපුර ඉන්න වෙන සතර අපායන්ගෙන්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දස කුසල් කියන කාරණේ ජීවිතයට එකතු කර ගැනීම පින්වතුන්ලාට ගොඩාක් වටිනවා. එතෙන්දී නෝනා අටමහා කුසල් කියන කාරණය පින්වතුන්ලාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අටමහා කුසල් කියන්නේ නෝනා නිරේතුරුවම පින් වැඩෙන්නා වූ පින්කම්. තේනවා? එතෙන්දී බුදුරජාන් වහන්සේ සාංගික දාණය, අෂ්ට පරිස්කාර පූජාව, පිළිම වහන්සේලා පූජාව, කෙත්වතු පූජාව, එතනින් ගියාම කුටි ආරණ්‍ය පූජාව, කඨින වස්ත්‍ර පූජාව, මේ සෑම දෙයක්ම අටමහා කුසල් ගණයට තමයි නම් කරන්නේ.
ස්වාමීන් වහන්ස, මෙම කුසල කර්මයන් නිරතුරුවම පින් වැඩෙන කුසල කර්මයන් හැටියට නේද ස්වාමීන් වහන්ස පැහැදිලි කරන්නේ?
මේවා නිරතුරුව පින් වැඩෙනවා කියන්නේ නෝනා දැන් පිළිම වහන්සේ නමක් පූජා කිරීම අටමහා කුසලයක්. දැන් ඔබතුමිය පිළිම වහන්සේ නමක් විහාරස්ථානයට පූජා කරනවා. පූජා කරලා ඒ පින් අනුමෝදන් වෙලා ගෙදර එනවා. දැන් ඔබ ගෙදර ඇවිල්ලා. නමුත් ඔබ ගෙදර හිටියත් අර පිළිම වහන්සේට යම් කෙනෙක් වන්දනා කරන මොහොතක් පාසා ඔබ දක්ෂණම් ගෙදර ඉඳන් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඔබ දක්ෂ වෙන්න ඕනේ, අදක්ෂණම් බෑ. දැන් ඔබ පන්සලට පූජා කරලා තියෙන්නේ, නමුත් ඔබ පන්සල් යන්නේත් නෑ. නමුත් ඔබ දන්නවා පන්සලේ අද පෝය දවසේ දහස් ගාණක් මේ පිළිම වහන්සේට වන්දනා කරනවා කියලා. ඔබ ගෙදර ඉඳන් ඒ දහස් ගාණ වන්දනා කරන එක සිහිපත් වෙලා අනුමෝදන් වෙද්දී ඔබ අන්න අටමහා කුසල් ගෙදර ඉඳන් අත්විඳා කෙනෙක් බවට පත් වෙනවා. තේනවාද? දැන් මේ විදිහට නෝනා ඔබට දක්ෂණ මුළු ජීවිත කාලෙ මේ පූජා කළා වූ පිළිම වහන්සේ ගැන හිතලා ඒ තුලින් පින් රැස් කරගන්නා වූ මිනිස්සු ගැන හිතලා ඔබ පින් අයිති කරගන්න පුළුවන්. ඔබ මේ ජීවිතයේ යම් දවසක මිය පරලව ගිහිල්ලා ඒ බුදු පිළිම වහන්සේ පිළිබඳ උපාදානය සකස් කරන් ඔබ දිව්‍ය තලයක දිව්‍යාංගනාවක් වුණොත්, ඒ දිව්‍ය තලයේ ඉඳන් ඔබ දිව්‍ය සෝතවලින් අර පිළිම වහන්සේ දැකලා පිළිම වහන්සේට වන්දනා කරන මිනිස්සු දැකලා එතනින්දුනුත් පින් රැස් කරගන්න පුළුවන්. දැන් ඔබ මිනිස්සෙක් නෙමෙයි, ඔබ ඉපදිලා තියෙන දිව්‍ය ලෝකෙක. නමුත් එතනින්දුනුත් ඔබට පින් රැස් කරගන්න පුළුවන්. තේන්නා? ඒ නිසා නෝනා මේ සෑම අටමහා පින්කමක්ම නිරතුරුව කුසල් වැඩෙන පින්කමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක පූජා කරපු අවස්ථාව විතරක් නෙමෙයි. තේන්නා? තමන් දක්ෂණං මිය යන කම් මේ පූජාව භුක්ති විඳින අය දිහා බලලා දැන් කුටියක් හදලා පූජා කළොත්, කෙත්වතු පූජා කළොත්, කඨින වස්ත්‍රයක් පූජා කළොත් මේවා නෝනා නිරතුරුවම දැකලා හිතලා සතුටු වෙලා පින් රැස් කරගන්න පුළුවන්.
හොඳයි ස්වාමීන් වහන්ස. දැන් මේ ආකාරයට පින් නැවත නැවත වැඩෙන්නේ සිහිපත් කර හෝ දැක හෝ සතුටු වීම නිසාද ස්වාමීන් වහන්ස?
එහෙයි. ඒ නුවණින් මෙනෙහි කරනවා. ඒ සිත කුසල් සිත නුවණින් මෙනෙහි කරනවා. දැන් ඔබ කඨින චීවරයක් පූජා කරනවා. දැන් කඨින චීවරේ පූජා කරලා ඔබ පින්කම් ඉවරලා ගෙදර යනවා. පින්කම් ඉවරලා ගෙදර ගිහිල්ලා ඔබ අවුරුදු 5ක් 10ක් ගිහිල්ලා ස්වාමින් වහන්සේ කෙනෙක් චීවරේ පුරවගෙන යනකොට අනේ මම පූජා කළා වූ කඨින වස්ත්‍රය කියලා දැකලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. තේනත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ වගේම අටමහා කුසල් වල තියෙන වටිනාකම කියන්නේ මිය යන කම්ම තමන් දක්ෂණන් ඒකේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. මිය ගිහිල්ලා පින් ගන්න පුළුවන් තැනක අපි ඉපදුනා නම් එතනෙදනු දැකලා අපිට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. තේනාද? ඒ නිසා නිරේතුරුවම අටමහා කුසල් සිද්ධ කරගන්න. නමුත් මේ අටමහා කුසල් සිද්ධ කරගනිද්දී මේ අටමහා කුසල් වලින් රැස් වෙන්නා වූ සංස්කාරයත් අනිත්‍යයි කියලා දකිමින් ඕනේ සිද්ධ කරගන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතන මේ අටමහා කුසල් සිද්ධ කරලා ආස්වාදයට බැඳිලා භවය සකස් කර ගන්නවායි කියන කාරණයට නෙමෙයි අපි යන්නේ. තේනද? මෙතනදී විදර්ශනාව සකස් කරගන්න බැරි නම් අපිට එතනට යන්න පුළුවන්. එහෙනම් නමුත් දක්ෂ වෙන්න ඕනේ මේ සෑම අටමහා කුසලයක් සිද්ධ කරපු තැනදී මේ අටමහා කුසල් තුලින් රැස් කළා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න. තේනද? අතීතේ මං ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ වන්දනාව තුලින් රැස්ුණා වූ සංස්කාරයත් අනිත්‍යයි. එනම් මම මේ පිළිම වහන්සේට වන්දනා කිරීම තුළින් අනුන් මේ පිළිම වහන්සේට වන්දනා කිරීම තුළින් රැස් වෙන සංස්කාරේ නිට්ඨ වේද අනිත්‍ය වේද? අනිත්‍ය වේද නේද? මං අතීතයේ බුදුරජාණන් වහන්සේලාට පූජා කළා වූ කටින වස්ත්‍රය අනිත්‍ය නම් මේ පන්සලට පූජා කළා වූ කටින වස්ත්‍රය නිට්ඨ වේද අනිත්‍ය වේද? අනිත්‍ය වෙනවා නේද? ඒ වගේ අටමහා කුසල් කරමින් ඒ අටමහා කුසල් තුලින් රැස් වෙන්නා වූ කුසලය පින විදර්ශනානුවණින් දැකීම නොනා අටමහා කුසල් වල ශ්‍රේෂ්ඨභාවය මතු කරගත්තා වෙන. තේරෙනවද? දැන් මෙතනදී අපි තව දෙයක් දකින්න ඕනේ. දැන් මේ අටමහා කුසල් තියෙනවා කියන්නේ නිරතුරුව පින් වැඩෙන දේවල්නේ නේද? මේ අටමහා කුසල් වගේම නොනා අටමහා අකුසල් තියෙනවා කියන කාරණේත් අපි හිතන්න ඕනේ. ඒක හිතන්න ඕනේ නේද? දැන් මේ පින් වැඩෙන කුසල් තියෙනවා වගේම නිරතුරුවම පව් වැඩෙන අකුසලුත් තියෙනවා. තේන්න මෙන්න මේ ගැන සමාජයේ දැනුවත් වෙන්න ඕනේ. මොකද නිරේතුරුවම අපි විහාරස්ථානයකට ගියා නම් තේන්නද? අපි පන්සලකට ගිහිල්ලා විහාරස්ථානයකට ගිහිල්ලා අපි මල් ටික පූජා කරලා අර ගෙනියන ඉටි බෑග් එක අපි කොතන හරි දාලා හඳුන් කූරු පෙට්ටිය පත්තු කරලා හඳුන් කූරු ටික පිස් පෙට්ටිය එතන දාලා පොල් තෙල් බෝතලේ ගෙනිහිල්ලා පහන් ටික පත්තු කරලා හිස් පොල් තෙල් බෝතලේ බෝධින් වහන්සේ ළඟ දාලා එහෙම නැත්නම් අර පහන් පත්තු කුලාට පස්සේ අතේ ගෑවිලා තියෙන දැලි ටික අරන් අර සුදු පිට්ටිය පීඩාල එනවනම් නෝනා ඒ කරන මොහොතක් පාසා අටමහා අකුසලයක් බවට පත් වෙනවා. තේන්නා? මොකද පන්සල කියන්නේ සප්ත බොජ්ජංග වැඩෙන තැන. තේන්නාද? මේ පන්සලට යමෙක් යන්නේ සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ සප්ත බොජ්ජංගයන් වඩා ගන්නයි යන්නේ. එතකොට සප්ත බොජ්ජංගයන් වඩා ගන්න පන්සලට යන පින්වතුන්ලාට අර පන්සල් පරිසරය අපවිත්‍ර කළා තිනවා දකිද්දි මොකද සකස් වෙන්නේ? පංච නීවරණ නේද? තැන් තැන් වල කුණු දාලා තියෙනවා නම් පොලිතින් බෑග් දාලා තියෙනවා නම් හඳුන් කූරු පෙට්ටි දාලා තියෙනවා නම් නැත්නම් බිඳිච්ච බෝතල් දාලා තියෙනවා නම් මොකක්ද සකස් වෙන්නේ? පංච නීවරණ. එතකොට බලන්න අර සප්ත බොජ්ජංග වඩා ගන්න සද්ධාවෙන් පන්සලට යන පින්වතා තුල පංච නීවරණ සකස් වෙන පරිසරයක් සකස් කරද්දී නෝනා ඒක කරපු මිනිස්සයා gedara hitiyat yata apusal siddha wenawa. Thiyena gedara hitiyat apusal den eya eka karala iwarai handun guru pettiya bodhinnansege wali maluwe dala eya gedara giya. Namuth noda araka dakila ara minissu gatena mohotak paasa ara manussayata eka apusalaya. Thiyena e nisa nireturuwama oba daksha wenna pansale parisare weewa aranne parisare weewa kotenekuwat apavitra wenna denne pa. එනල් ඒ අපවිත්‍ර කරන මොහොතක් පාසා ඔබ අපවිත්‍ර කරන්නේ අර සප්ත බොජ්ජංගයන් වඩා ගන්නෙන මිනිස්යන්ගේ ඒ සප්ත බොජ්ජංගයන්ට අදාළ හිතමයි. තේන්නාද? පංච නීවරණ. ඔය සමහරු පන්සලට ආපුවාම ගොඩාක් ගැටෙන අවස්ථා තියෙනවා. තේන්නා? දැන් විහාරස්ථානේ නායක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අර සුදු පාට තීන්ත ගාලා තියෙන විච්චුල අර කළු පාට ඇඟිලි සලකුණු දකිද්දි උන්වහන්සේත් ගැටීමටපත් වෙනවා. තේන උන්වහන්සේ තුලත් පංච නීවරණ ඇති වෙනවා. තේන? ඒ නිසා මෙවැනි ක්‍රියා නිරතුරුවම නොනා අටමහා අකුසල් බවටයි පත් වෙන්නේ. තමන් කරලා gedara ගියත් තමන්ට අකුසල එනවා. තේන්නාද? ඒ වගේමයි සමහර පින්වතුන්ලා පන්සලට නැත්තම් ආරණ්‍යට ගිහිල්ලා බලු පැටව ගිහිල්ලා නැත්තම් පූස් පැටව ගිහිල්ලා දාන. තේන්න? තමන්ගේ වත්තේ පිටියේ ඉන්නවා නම් තමන්ගේ gedett එනවා නම් බලු පැටව පූස් පැටව නැත්තම් තමන්ගේ gedara සතෙකුට පැටව හම්බුනා නම් අනේ මේ පැටව ටික පෙට්ටියකට ගිහිල්ලා පන්සලට දාන. පන්සල්ට ගිහිල්ලා දාපු වෙලාවෙ ඉඳන් ඕනා ඒ සත්තු අර බන මඩුව කැත කරනවා ආවාසගේ කැත කරනවා බෝමලුව කැත කරනවා ඒවා නිසා අර සත්තු කිනිතුල්ල බෝ වෙනවා. ඒ මොහොතක් පාසා අර පන්සල්ට සප්ත බොජ්ජංග වඩා ගන්න එන මිනිස්සෙන් හිත තුල පංච නීවරණ සකස් වෙනවා. තේන? මොකද ඒ ත්‍රිසන් සතුන් නිසා හුඟක් පන්සල් අපවිත්‍රයි. සමහර පන්සල් වල උදේට යනකොට සමාල්ලාට ලැබුම්ගේ ඉස්සරහත් සත්තු කැත කරලා සත්තුන්ට බදොස් කියන්න බෑ. තේන්න? මේ පන්සලේ බල්ලොත් නෙමෙයි මේ වටෙන් පිටෙන් එක එකනා ගෙනල්ලා දාන. ඒ නිසා කොයිම වෙලාවකවත් පන්සල් භූමිය ආරණ්‍ය භූමිය අපවිත්‍ර වෙන ආකාරයෙන් ඔය පූස් පැටව බැලු පැටව කියලා දාන්න එපා. ඒ දාන මොහොතේම ඒ සතුන්නේ පිරිසිදු භූමිය අපවිත්‍ර කරන මොහොතක් පාසා තමන් gedara hitiyat nona tamanta akusala ras wenawa. Thiyenna de ekondara therum gannawa. Pansalata yaddi taman daksha wenno one nona pansalata gælapena endumak endagena yanna. තේනවා? කොයි වෙලාවකවත් නොගැලපෙන ඇඳුම් ඇඳගෙන පන්සලට යන්න එපා. තේන? මොකද සප්ත බොජ්ජංගයන් වඩා ගන්නයි මිනිස්සු පන්සලට යන්නේ. විශේෂයෙන්ම නොගැලපෙන ඇඳුම් ඇඳගෙන පන්සලට යද්දී එතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේවා නිසා ගැටෙන්න පුළුවන්. ඒතර බලන්න අපි පංච නීවරණ සකස් කළ දීමක් තමයි අපේ වැරදි ඇඳුම් පැළඳුම් නිසා අපි අනුන්ට කරලා දුන්නේ. තේන්නාද? නමුත් අපි ඒක හිතන්නේ නැහැ. ඒ වගේම පන්සලේ ඉන්න සාමින් වහන්සේලා කියන්නේ මේ සුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙන්න, උජුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙන්න උත්සාහ ගන්න පිරිසක්. එතකොට මේ උතුම් ධර්ම මාර්ගය තුල, මේ උතුම් සංඝයාගේ ගුණයන් තුල ශක්තිමත් වෙන්න පිරිස ඉදිරියට අපි නොගැලපෙන ඇඳුම් ඇඳගෙන යාමෙන් ඕනා ඒ සාමින් වහන්සේලාගේ හිත් තුලත් පංච නීවරණ සකස් වෙන්න පුළුවන්. මොකද මං හොඳින් දැකලා තියෙනවා සමහර ආරණ්‍ය තියෙනවා, ඒ ආරණ්‍ය වල අපි පිණ්ඩපාතේට වඩින්න අතුරු පාරේ එනකොට අපි බිම බලාගෙන යන්න ඕන, අපිට වටේ බලන්න බැහැ නෝනා. මොකද හුඟක් තැන්වල අර තරුණ තරුණියෝ වාඩි වෙලා කරට අත දාගෙන ඉන්නවා. ඒගොල්ලෝ සංඝයා එනවා කියලා දැකලා තයින් වෙන්නේ නැහැ. අයින් වෙන්නේ නැහැ. තේරෙන්නේ මොකද එතන ආරක්ෂිත තැනක් හැටියට ඒගොල්ලෝ දකිනවා. එනිසා කොයිම වෙලාවකවත් මේ ආරණ්‍ය භූමිය, පන්සල් භූමිය තුල මෙවැනි වැරදි හැසිරීම් වලට යන්න එපා. තේරෙනවද? මොකද එවැනි වැරදි හැසිරීම් නිසා සිවුරු හැරගිය තරුණ ස්වාමීන් වහන්සේලාගෙන මම දන්නවා. මොකද ඒ ස්වාමින් වහන්සේලා මේසා මේ සංකීර්ණ ලෝකයක් තුල නොනා පුදුමාකාර වෙහිසක් ගන්නවා මේ සුපටිපන්න ගුණේ ජීවිතය තුල ඇති කරගන්න. මේ උජුපටිපන්න ගුණේ ජීවිතය තුල ඇති කරගන්න. ඉතින් එවැනි ස්වාමින් වහන්සේලාට අර වගේ රාගික දේවල් දකිද්දි, වැරදි ඇඳුම් පැළඳුම් මැදෙනවා දකිද්දි නොනා ඉබේම රාගසිතුවිලි සකස් වෙන උන්වහන්සේලාගේ වරදක් නෙමෙයි. එනිසා පන්සල කියන්නේ පංච නීවරණ සකස් වෙන තැනක් නෙමෙයි, පන්සල ආරණ්‍ය කියන්නේ සප්ත බොජ්ජංග සකස් වෙන තැනක් කියලා හැම කෙනෙක්ම දකින්න ඕන. පන්සල් භූමිය තුල යම් කෙනෙක් ඇඳුමෙන්, පැළඳුමෙන්, හැසිරීමෙන්, චර්යාවන්ගෙන්, කතාබහෙන් පංච නීවරණයන් තව කෙනෙක් තුල ඇති කරනවා නම් ඒ ඇති කරන මොහොතක් පාසා නොනා එයා අර අටමහා අකුසල් කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද සමහර විට මේ වැරදි හැසිරීම් දැකලා සිවුරු හැරගිය තරුණ ස්වාමින් වහන්සේලා සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බ ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. රහත් වෙන්න පින තියෙන ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. නමුත් එනම් බලන්න අර වැරදි හැසිරීම් නිසා කොයිසානම් විනාශයක්ද ඒ පැවිදි ජීවිතයට එයයි සිද්ධ කළේ කියලා නේද? ඒ නිසා මේවා අටමහා අකුසල් ගණිතයට වැටෙනවා නේද? ඒ වගේම කොයිම වෙලාවකවත් ගමේ පන්සලේ ආරන්නේ සාමින් වහන්සේලාගේ දුර්වලතාවයක් වැරද්දක් තිබ්බොත් ඒ දුර්වලතාවයේ වැරද්ද විවේචනය කරන්න යන්න එපා. Taman ඒක දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන ඉඳන් සංඝයා කියන අර්ථය තුල විහාරස්ථානයත් එක්ක පන්සලත් එක්ක කටයුතු කරන්න. මොකද සමහර පින්වතුන්ලා සාමින් වහන්සේගේ වැරද්දක් දැකලා ඒක ගමේ ඇවිල්ලා විවේචනය කරද්දී ඒක අහපු කෙනා ඒ විවේචනය නැවත තව කෙනෙකුට කරනවා. සමහර විට මේ එක්කෙනෙක් නිසා ගමේ 50ක් 60ක් සංඝයා කෙරෙහි ද්වේෂය ඇති කරගන්නවා. නමුත් අවසානයේදී අර මුල් විවේචනය කරන කෙනා පන්සලට ඇවිල්ලා හිතවත් වෙනවා. පන්සලට ඇවිල්ලා හිතවත් වුණත් අර ස්වාමින් වහන්සේට එරෙහිව විරෝධය ගම තුල තියෙනවා. ඒතකොට මේවා නොනා බරපතල අටමහා අකුසල් බවටයි පත් වෙන්නේ. මේවා මෙතන සිද්ධිය වුණත් තව දිගින් දිගටම මේ ද්වේෂයන්, වෛරයන්, මේ පලිගැනීම්, මේ පංච නීවරණයන් වැඩිලා නිරේතුරුවම තමන් අකුසල් රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. සමහරට අර චෝදනාව කරපු කෙනා බොරුවක් කියන්න පුළුවන්. බොරුවක් කිව්වත් අර ගෙවල් වල ඉන්නේ ඒ චෝදනාව පිළි අරගෙන බොරුවක් නිසා නැවත අකුසල් සිද්ධ කරගන්න. නේද? ඒ නිසා නිරේතුරුවම අටමහා කුසල් කරනවා වගේම නිරේතුරුවම අපේ ජීවිතේට අකුසල් රැස් වෙන්නා වූ මේ අකුසලුත් තියෙනවායි කියන කාරණේ පින්වතුන්ලා දකින්න දක්ෂ වෙන්න. තේන්නාද? එහෙම නැතුව අර වගේ අකුසල් නිරේතුරුවම අකුසල් වැඩෙන දේවල් සිද්ධ වුණොත් ඒ වයින් ලැබෙන්නා වූ ප්‍රතිඵලේ නන් නොන භයානකයි. මොකද භයානක වෙන්නේ පන්සලට යන්නේ කෙනෙක් සද්ධාව තුල ශක්තිමත් වෙන්නමයි, සීලයේ තුල ශක්තිමත් වෙන්නමයි, සප්ත බොජ්ජංගයන් තුල ශක්තිමත් වෙන්න. එවැනි අයට අපි හිත රිදවනවා නම්, එවැනි අයගේ පංච නීවරණ සකස් කරනවා නම් නෝකා ඒක සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ පංච නීවරණ සකස් කරනවට වඩා බලවත් අකුසලයක් බවට පත් වෙනවා. බලවත් අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම පන්සල් පරිසරයේ, ආරණ්‍ය පරිසරයේ ඇසුරු කරද්දී ඒ පරිසරය තුළට එන්නේ සප්ත බොජ්ජංග වඩන්න කැමති පිරිසක්මයි. ඒ නිසා එවැනි පින්වතුන්ලාගේ හිත තුළ කාම ඡන්දයන් ඇති වෙන ආකාරයෙන් කොයිම කෙනෙක් හරි කටයුතු කළොත් ඒ නෝනා මේ ලෝකයේ තියෙන බලවත්ම අටමහා අකුසල් ගණයට ගැනෙන අකුසල් බවට පත් වෙනවා.
ගරු ස්වාමින් වහන්ස, අටමහා අකුසල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවාද?
මෙහෙමයි, අටමහා අකුසල් කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. දැන් අපි ඒක නුවණින් දකින්න ඕනේ. අකුසල් වැඩෙන කුසල් තියෙනවා නම් අකුසල් වැඩෙන අකුසලුත් තියෙන්න ඕනේ. තියෙන්න බෑ නේද? එතකොට ඒ වගේ හිතලා අපේ යහපත නිසා අපි මේව ගලප ගන්න. තේනවා මොකද මේ ප්‍රශ්න හැම තැනම තියෙනවා පන්සල් පරිසරයේ ගොඩාක් සමහරව අපවිත්‍ර කරනවා තේරෙනවා සතියේසිය දුර්වලභාවය නිසා ඒ වගේම මේ තිරිසන් සත්තු ගණන ගොඩාක් තැන් තැන් වල දාලා තියෙනවා තේරෙනවා ඒ වගේ තරුණ තරුණිය ගොඩාක් උවමනා නැති ආකාරයෙන් පන්සල් වත්ත තෝරා ගන්නවා හැසිරෙන තේරෙනවා මොකද ඒගොල්ලන්ට එතන ආරක්ෂාකාරී නිසා තේන්න නමුත් මේවා නිසා නෝනා සිවුරු ඇරලා හාමුදුරුව කෙනෙක් යනවා කියන්නේ ඒගොල්ලෝ කවදාරි කසාද බැන්දත් ඒ කසාද ජීවිත සාර්ථක වෙන්නේ නැහැ මොකද මේ කොයිතර මෙතන බලවත් අකුසල් දේගොල්ලෝ නොදෙනුවත් භාවයෙන් සිද්ධ වෙනවා තේන්න ඒ නිසා ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ නෝනා මේසා මේ සංකීර්ණ කාම ලෝකයක් තුල මේ සිල්පද ටික ආරක්ෂා කරගෙන ඉන්ද්‍රිය සංවරය රැක ගන්න උත්සාහ ගන්න කෙනෙක් තේන්න එතකොට එවැනි කෙනෙක් ඉදිරියට අපි යද්දී අපි දක්ෂ වෙන්න ඕනේ දෙයියනේ වැරදි හැඟීමක් කාමච්ඡන්දයක් අපි තුලින් ඇති නොවේවා කියන තැන හිතාගෙනයි අපි යන්නේ අපි පන්සලකට ආරණ්‍යකට යන්න ඕනේ සද්ධාව තියෙන කෙනා යන්නේ අනේ මම නිසා මේ පන්සලේ ස්වාමින් වහන්සේලාගේ සිත් තුල කාමච්ඡන්දයක් ඇති නොවේවා කියන තැනට අදාළ හැසිරීම රටා වෙනුයි අපි යන්නේ තේන අපිට ඒ සතිය සිහිය තියෙනවා කියන්නේ නෝනා එයා තුල සද්ධාවමයි තියෙන්නේ තේන සද්ධාවමයි කෙනෙක් තුල පන්සලට ආරණ්‍යට යද්දී අනේ මම මේ ඇඳගෙන යන ඇඳුම මම මේ කතා කරන වචනේ මම මේ හැසිරෙන හැසිරීම මේ සාමින් වහන්සේලාට බාධාවක් කියලා හිතෙන්නේ නැහැ කියන්නේ නෝන එයා තුල ශ්‍රද්ධාවක් නැහැ තේරෙනවද ශ්‍රද්ධාවක් ඇදලා නැහැ නමුත් Taman පන්සලට යන්න ඉස්සෙල්ලා හිතෙනවා නම් මම මේ අඳින ඇඳුම සුදුසුදු පන්සලට මම මේ කතා කරන වචනේ සුදුසුදු පන්සලට මම මගේ චරය ඒ හිතන සිතුවිල්ලක් පාසා ශ්‍රද්ධාවමයි වර්ධනය වෙන්නේ ශ්‍රද්ධාවමයි වර්ධනය එනිසා එවැනි දෙයකිනුත් සද්ධා වැති කරගන්න පුළුවන් භාවනා කරන්නේ මෙයන් ඕනේ නැහැ සිල් සමාදන් වෙන්න මෙයන් ඕනේ නැහැ තේන නමුත් මේ ප්‍රාථමික දේ දුර්වල කරගෙන අපි කොච්චර සිල් සමාදන් වෙන්න ගියත් වැඩක් නැහැ තේන මෙතන ප්‍රාථමික දේ දුර්වලයි එනිසා මේ පුංචි පුංචි තැනෙනුත් නොනා අපි සද්ධාව සීලය සමාධිය ප්‍රඥාව මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ මේ පුංචි තැනකදී දැන් ඔබේ හිතට සිතුවිල්ලක් එනවා නම් මේ ඇඳුම ඇඳගෙන පන්සලට යාම නුසුදුසුයි කියලා ඒ සිතන සිතුවිල්ල තුල නොනා සද්ධාවක් තියෙනවා සීලයක් තියෙනවා සමාධියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා ඒ සිතුවිල්ල තුල හතරම තියෙනවා මේ හතරම මෙතන ගැබ් වෙලා තියෙනවා නමුත් ඒ සිතුවිල්ල තුලින් මේ කාරණා හතරම මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම මතු කරගන්න පුළුවන්කම තියෙද්දී අපි මතු කරගන්නේ නැහැ අපි මතු කරගන්නේ නැහැ අපි මතු කරගන්න නැතුව ගිහිල්ලා පංච නීවරණයන් සකස් කරලා අර අටමහා අකුසල් බවට ඒවා පත් කරගන්නවා අටමහා අකුසල් බවට පත් කරගන්නවා ඒ නිසා නිරේතුරුවම කුසල් අටමහා කුසල් වැඩෙනවා වගේම අටමහා අකුසලුත් තියෙන්න ඕනේ කියලා හිතන්න බුදුරයන් වහන්සේ මන් සූත්‍රගත ධර්මයේ ඒ වචනේ දහලා නැහැ. නමුත් කුසල් වැඩෙනවා නම් අකුසල් වැඩෙන දේනු සිද්ධ වෙනවා. මොකද අපි දන්නවා මමත් ගිහි කාලේ පන්සල් ඇසුරු කළා. මේ පන්සල් කොච්චරනම් කට්ටියවිල්ලා අපවිත්‍ර කරනවාද කියලා. මේ බල්ලෝ පූස කොච්චර උදේට අර වාඩි වෙන්න තියෙන වැලි මලුව කොච්චර බලු බෙටි අරන් දාන්න තියෙනවද කියලා. තේන්න. මේවා නිසා කොච්චර පංච නීවරණ ඇති කර ගන්නවද කියලා. උපවාස කම්මලා බයිනවා ඔක්කොමඩම බයිනවා. ඒ වයින්නේ අර දැක්කහම කේන්ති යනවා තේන්න ඉතින් බලන්න පන්සල්ට ගියේ දෙයියනේ සප්තබොජ්ජංග වඩා ගන්න කියලා පන්සල්ට ගිය උපාසකම්මා අරව දැකලා ගැටෙනවා කියන්නේ නෝන අරව කරපු අයට කොච්චර අකුසල්ද කොච්චර අකුසල්ද තේන්න ඒ නිසා නිරතුරුවම මේ කාරණා දැකලා පන්සල සප්තබොජ්ජංග වැඩෙන තැනක් බවට පත් කරන්න පංච නීවරණ ඇති වෙන්න නම් දෙන්න එපා දුන්නොත් ඒ බලවත් අකුසලයක් මොකද අර පන්සලට නෑ සද්ධාව තුල මෙන පිරිසක් නිසා
ගෞරවනීය ස්වාමින් වහන්ස අප වන්දනාමාන කරන බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා දුර්වර්ණව කැඩී බිඳී ගිය විට ඒවට කුමක් කළ යුතුද ස්වාමින් වහන්ස
සමහර අවස්ථාවලදී අර බෝධින් වහන්සේගේ ওই පැත්තකින් කැඩිච්ච පිළිම වහන්සේලා 10 15 එකතු වෙලා තියෙනවා මම දැකලා තියෙනවා මොකද ගෙදර තියෙන පිළිම වහන්සේ දුර්වර්ණ වුණොත් මොකක් හෝ කැඩීමක් බිඳීමක් පිපිරීමක් ඇති වුණොත් ඒගොල්ලන් බයයි ඊට පස්සේ බය වුණාට පස්සේ ඒක කරන්න හොඳම දේ තමයි ඒගොල්ලෝ ගෙනල්ලා පන්සලේ තියෙනවා. එවැනි සමහර අවස්ථාවන් වල මේ පන්සලේ මෙවැනි පිළිම වහන්සේලා 15 20 ගොඩ ගහලා තියෙනවා. ඒ ගොඩ ගහලා තියෙන්නේ තර මල් වාසන වල නැත්නම් බෝධින් වහන්සේගේ අයින්. තේරෙනවද? ඒක මේ සිද්ධිය නෝනා හරිම අකුසල් සිද්ධ වෙන සිද්ධියක් ඒගොල්ලන්ට. මොකද සද්ධාවෙන් බුද්ධ වන්දනාව කරන්න පන්සලට එන එහෙම නැත්නම් බෝධින් වහන්සේ වෙන පින්වතුන්ලාට අර කැඩිලා බිඳිලා අපවිත්‍ර වෙලා අර තියෙන පිළිම වහන්සේලා දකිද්දී නෝනා අසද්ධාාවක් සකස් වෙනවා. ඒ අසද්ධාව වගේම ඒගොල්ලන් තුල විසිරෙන හිතක් ද්වේෂයක් සකස් වෙන්නත් පුළුවන්. එතකොට අර පංච නීවරණ තමයි වැඩෙන්නේ සප්තබොජ්ජංග වඩාගෙන පන්සලට ඇවිල්ලා පංච නීවරණ තමයි වැඩෙන්නේ. එතකොට ඒ වැඩෙද්දී ඒ ක්‍රියාව නිසා ඒවා ගෙනත් දාපු අයට අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. තේරෙනවද? අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. මට මතකයි මං එක්තරා ගම්මානෙකදී එක අම්මා කෙනෙක් මගෙන් ඇවිල්ලව ස්වාමීන් වහන්සේ අපේ වහලේ උඩ බෝපැලයක් පැලවිලා තියෙනවා. මේක ගලවන්න අපිට බයයි කියලා. මොකද්ද කරන්න කියලා. මං ගෝ පුතේ වහලයක් උඩ බෝපැලයක් පැලවෙන තැනක් නෙමෙයිනේ. එනිසා ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. අනිත් එක ඒ බෝධින්නාංශය කියන්නේ යම් පක්ෂියෙක්ගේ අසූචි තුලින් බිහිවෙච්ච ආ බෝපැලයක්. ඒතර ඒකේ පූජනීය භාවයක් නැහැ. එනිසා ඔබ ඒ බෝපැලේ ගලවලා වත්තේ කොහරි ඉඩ තියෙනවා නම් හිටවන්න නැත්නම් ඔය වෙනින් තැනකින් වත්තෙන් පිට කොහරි සුසු තැනක බල්ලෙක් හිටවන්න කියලා. ඒකේ ප්‍රශ්නයක් නෑ, බය වෙන්න එපා කියලා. නමුත් ඊට සති දෙකකට පස්සෙත් මම ඒ අම්මගෙන් ඇහුවා ඔබේ දේ කළාද කියලා. එයා කරලා නෑ. මොකද එයාට සැකයි. ඒවා ඔක්කොම මෝහය ගණේටයි වැටෙන්නේ. මොකද මට මතකයි මං ගිහි කාලේ අපේ පන්සලේ එවැනි පිළිම 10ක් 15ක් එකතු වුණාට පස්සේ මං අර බෝධින් වහන්සේ පිටිපස්සේ වලක් කපලා මේ සියලු දේම බුමුදානෙක. පිළිම වහන්සේලා 10 15 නමක් බුදාලා පස්වලින් වහනවා. එනිසා ඔබේ නිවසේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දුර්වර්ණ වුණොත් කැඩී බිඳී ගියොත් කවදාක්වත් ඒක ගිල පන්සලේ නම් තියන්න එපා. ඒ තුලින් ඔබේ නැති අකුසලයක් අතු කරනවා විතරක් නෙමේ ඔබ ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කළා වූ අකුසලයක් එකතු කරගන්නවා. එනිසා නිරේතුරුව මෙවැනි පිළිම වහන්සේ නමක් කැඳුනොත් බිඳුනොත් තමන්ගේ වත්තේ පෑගෙන්නේ නැති තැනක වලක් කපලා ඒක භූමදානය කරන්න. බුදුරජාණන් වහන්සේගේ රූපකායත් ආදාහනය කළා නම් පිළිම වහන්සේ නමක් භූමදානය කරන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. රාහතන් වහන්සේලාගේ ශ්‍රී දේහෙනුත් භූමදානය කළා නම් මේ කැඩිච්ච පිළිම වහන්සේ නමක්ගේ රූපය භූමදානය කරන්න බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒක නිතර පෑගෙන තැනක කරන්න එපා. පෑගෙන්නේ නැති තැනක වත්තේ කුණක වලක් කපලා ඒක භූමදානය කළා. එච්චර ඉම්පස්සේ ගැන හිතන්න ඕනේ නැහැ. තේනවා? ඒවා ගැන හිතන්න යන මොහොතක් පාසා අපි ධර්මයේ නාමයෙන් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි සැකය විචිකිච්ඡාව පංච නීවරණම අපේ ජීවිතයට එකතු කරගන්නවා. ඒ නිසා මොනම අවස්ථාවකවත් ඒ වගේ කැඳිනු බිඳුම පිළිම වහන්සේ නමක් වලක් කපලා භූමදානය කරන්න කොයිම වෙලාවකවත් බිය ඇති කරගන්න එපා. තේනවාද? එහෙම බිය ඇති වෙනවා නම් ඒ කියන්නේ ඔබ රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය තුලම ඉන්න ධර්මය කෙරෙහි සැකය විචිකිච්ඡාව දරාගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද අර බෝධින් ආංශය ගැනත් මම ඒ අම්මට කිව්වේ ඔබ එක්ක මේක ගලවලා කොහරි හිටවන්න නැත්නම් වලක් කපලා මේක බලවලා දාන්න කියලා. තේන්න දේවාට අපි බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ.
හොඳයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ කලින් මතක් කළ ආකාරයට බෝධින් වහන්සේ නමක් නුසුදුසු ස්ථානයක රෝපණය වෙලා තිබේ නම් ගලවා ඉවත් කිරීම අකුසල කර්මයක් නොවේ නේද ස්වාමීන් වහන්ස?
බෝධින්නාංශේ නමක් වහල උඩ තියෙන්න බැහැ නේද? නමුත් ඒ බෝධින්නාංශේ පූජනීය බෝධින්නාංශේ නමක් නෙමෙයිනේ, මේ සතෙක්ගේ අසූචි වලින් ඉපදුණු දෙයක් නේ. එතන කොහෙවත් පූජනීය බවක් නැහැ. ඒ නිසා එතනදී ඒ ගැටුම කොහෙත්ම මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබට එවැනි විතර්ක තියෙනවා නම් කවදාකවත් ඔබේ ඉඩම් වල බෝපැල හිටවන්න යන්න එපා. එතන එවැනි බයක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් එහෙම හිටවන්න යන්න එපා. එවැනි නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවම gedara pilima wahanse namak tiyala e katiyutu siddha karaganna. තේරෙනවා?
දැන් අපි සූදානම් වන්නේ තවත් වැදගත් දහම් කාරණයක් ස්වාමීන් වහන්සේගෙන් විමසන්න. ස්වාමීන් වහන්ස, අන්සතුදේ ගැනීම, සොරකම් කිරීම බුදුදහමේ පැහැදිලි කිරීම අනුව අපි සාකච්ඡා කරනවා නම් කොයි විදිහටද ස්වාමීන් වහන්ස පැහැදිලි කළ හැක්කේ?
දැන් අන්සතුදේ සොරකම් කිරීම කියන අපි සිල්පදයේ සමාදන් වුණාට පස්සේ අපි හිතන්නේ අන්සතුදේ සොරකම් කිරීමට අදාළව අපිට ආවරණය වෙන්නේ මොන වැරදිද කියලාද අපි සාමාන්‍ය සමාජයේ හිතන්නේ? අනුන්ගේ දේ සොරකම් කිරීම කියන කාරණේ විතරයි. ඊට වඩා දෙයක් හිතන්නේ නැහැ. ඕක තමයි සිල්පදේ දුර්වල වෙනවා කියන කාරණේ තුල අපි දකින්නේ. නමුත් අන්සතු දේ සොරකම් කිරීම කියන කාරණේ නෝනා ඔහිට වඩා බොහොම ගැඹුරු දුරදි ගියන්නා වූ අර්ථයක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න ලොකුම හොරා ධර්ම හොරායි කියලා. දැන් හොරකම උතනින් තමයි ලෝකේ පටන් ගන්නෙ. තේරෙනවද? මේ ලෝකේ ඉන්න ලොකුම සොරා තමයි ධර්ම සොරා කියන්නේ. එතකොට මේ ලෝකේ ඉන්න ලොකුම සොරා ධර්ම සොරා කියලා කියන්නේ මොකද්ද? යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. තමන් දේශනා කළා වූ ධර්මයක්, තමන් අවබෝධ කළා වූ ධර්මයක් හැටියට ලෝකයට දේශනා කරනවා නම් එයා මේ ලෝකේ ඉන්න ලොකුම ධර්ම හොරා කියනවා. දැන් සමහර විට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන් අන්‍යාගමික පින්වතුන්ලා තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කරපු ධර්මයන් හැටියට කියන අවස්ථා තියෙනවා. තේනවද? එතකොට ඒ කියන මොහොතේම නෝනා මේ ලෝකේ ලොකුම හොරා කියනා වූ අකුසලයට සිද්ධ වෙනවා. එහෙනම් ලොකුම හොරා කියන අකුසලයට සිද්ධ වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, බුදුදහමේ පැහැදිලි කිරීම වෙනත් ආගමික ඉගැන්වීම් වලට ආදේශ කර ගැනීම ඔය ආකාරයටද අපට අවබෝධ කරගත හැකි ස්වාමීන් වහන්ස?
මෙහෙමයි, එහෙම වෙනස් කිරීම තුළ ඒක බුදුදහමට අදාළ දෙයක් කියලා ඒගොල්ලෝ දක්වනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් තමන්ගේ ශාස්ත්‍රවරයා දේශනා කරනවායි කියලා නොමග යරිනවා නම් ඒ තමයි ලෝකේ ලොකුම හොරා කියනවා. ඒ වගේම වර්තමානයේ අප්‍රමාණ වූ ධර්ම සොරකම් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සමාජයේ ඉන්නා වූ අපිට මතකයි අතීතයේ හිටියා වූ ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා දේශනා කළා වූ ධර්මයන් සටහන් කළා වූ සටහන් යම් කෙනෙක් විකෘති කරනවා නම් ඒවා තමන් දේශනා කළා වූ දේවල් හැටියට ලෝකයට ප්‍රචාරය කරනවා නම් ඒවා හොරෙන් ගන්නවා නම් එහෙම ගොඩක් තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ පොත් සමහර අය හොරෙන් මුද්‍රණය කරනවා. ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. ඒවා වංචාකාරී ආකාරයේ මුදල් උදෙසා ඒගොල්ලෝ මුද්‍රණය කරනවා. එතකොට එවැනි කරන සෑම කෙනෙක්ම අර මේ ලෝකයේ ලොකුම හොරා කියන අකුසලයේ සිද්ධ වෙනවා. එතකොට මේ මොහොතේ මේ ධර්ම සොරකම් ගොඩාක් සමාජය තුල සිද්ධ වෙනවා. ජනප්‍රිය ස්වාමීන් වහන්සේලාගේ ධර්මයන් හරහා ගොඩාක් දේවල් සොරකම් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුවම එවැනි දේවල් වලට යොමු වෙලා ඉන්න පින්වතුන්ලා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ. ධර්ම සොරකම කියන කාරණය මේ ලෝකයේ තියෙන සොරකම් වලින් ඉහළම අකුසල් සැසෙන සොරකම කියන කාරණේ දැනගන්න. ඒ නිසා තමන් කෙරෙහි තමන් අනුකම්පාවෙන් ධර්ම සොරකම කියන කාරණයට කොයි වෙලාවකත් යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම සොරා මේ ලෝකයේ ඉන්න ලොකුම හොරායි කියන කාරණය. ඒක පළවෙනි එක. එතකොට ධර්ම හොරාට පස්සේ දෙවෙනුව මේ ලෝකයේ තියෙන ලොකුම හොරකම තමයි ඒක සිද්ධ වෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් අතින්. යම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් සොරසිතින් යම් දෙයක් ගත්තොත් එයා ඒ මොහොතේම පරාජිකා බවට පත් වෙනවා. එහෙනම් එතකොට මේ පරාජිකා බවට පත් වුණා වූ ස්වාමීන් වහන්සේ පරාජිකාව සංගමාගෙන ලෝකයාගෙන් සිව්පසේ ලබා ගන්නවා නම් එයා මේ ලෝකයේ දෙවෙනි හොරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට තුන්වෙනි හොරකම තමයි යම් උපසම්පදා භික්ෂුව නැති උත්තරී මනුස්ස ධර්ම තමන් තුළ තියෙනවායි කියලා පෙන්නලා ලෝකයාගෙන් සිව්පසේ ගන්නවා නම් එයා තුන්වෙනි හොරා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට නැති උත්තරී ධර්ම කියන්නේ මොනවද? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන්. තමා මේ අවබෝධයන් තුළ නැහැ. නමුත් මේ අවබෝධයන් තුළ ඉන්නවායි කියලා හඟවලා ලෝකයාගෙන් සිව්පසේ ලබා ගන්නවා. තමන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානතල තමන් වඩනවා, තමන් තුළ තියෙනවායි කියලා හඟවලා මිනිසුන්ගෙන් සිව්පසේ ලබා ගන්නවා. අර ආකාසායන් ඡායතන, නේව සංඥා වැනි අරූපාවචර ධ්‍යාන තමන් තුළ තියෙනවායි කියලා හඟවලා තමන් සිව්පසේ ලබා ගන්නවා. මෙන්න මේ කාරණා දෙක තමයි නැති උත්තරී මනුස්ස ධර්ම වලට හඟවලා. දැන් කෙනෙක් තමන් සීලයෙන් දුර්වලයි. නමුත් සීලෙන් දුර්වල වෙලා තමන් සිල්වත් කියලා හංගවලා සිව්පසේ ගන්නවා. එයා කවදාක්වත් සතර පරාජිකාවකට වෙන්නේ නැහැ. සීලය අදාළ වෙන්නේ නැහැ. මෙතනට අදාළ වෙන්නේ මොකද්ද? මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අවබෝධයනොත්, ඒ වගේම ඊළඟට අර ධ්‍යාන මට්ටමුත් තමයි මෙතනට නැති උත්තරී මනුස්ස ධර්ම කියන්නේ. ඒතොර මේවා හංගවලා යමෙක් ලෝකයාගෙන් සිව්පසේ ගන්නකොට එයා ලෝකේ තුන්වෙනි හොරා කියලා කියනවා. ඒතන මෙතෙන්ට එනකොට තුන්වෙනි හොරෙක්ටත් ඇවිල්ලා. හතරවෙනි හොරා තමයි නෝනා සාංගික දේ සොරකම් කරන කෙනා. යම් කෙනෙක් සංඝයා උදෙසා පූජා කළා වූ දෙයක් සොරසිතින් ගන්නවා නම් ඒ සොරකම හතරවෙනි බලවත් අකුසල් තියෙන සොරකම බවට පත්. සංඝයා උදෙසා පූජා කරන්නේ. ඒතොර සංඝයා උදෙසා පූජා කරපු දානයක් වේවා, සංඝයා උදෙසා පූජා කරපු ඉඩකඩම් කෙත්වතු දේවා, ඒවැයි දෙයක් යමෙක් සොරකම් කිරීම නෝනා අනිවාර්යෙන්ම සංඝයාට අයිති දෙයක් සොරකම් කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ පන්සල් වත්තක තියෙන පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, අඹ ගෙඩියක් හරි ඔබ කඩනවා කියන්නේ ඒක සාංගික දේපලක දෙයක් සොරකම් කිරීමක් වෙනවා. සාංගික දේපලක දෙයක් සොරකම් කිරීමක් වෙනවා. සමහර වෙලාවට අපි දන්නවා සමහර පින්වතුන්ලා පන්සලට යනවා. නමුත් මල් අරගෙන යන්නේ නැහැ. පන්සලේ මල් ගහ තිනවා. පන්සලේ මල් ගහෙන් මල් ටික කඩලා පූජා කරනවා. තේන්නාද? මේ පන්සලේ මල් ගහෙන් මල් ටික කඩද්දී සාංගික දේපලක් සොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන්. එනිසා කොයි වෙලාවකවත් පන්සලේ මල් ගහක් තියෙනවා නම් පන්සලේ ස්වාමින් වහන්සේගේ අවසරයෙන් තොරව මල් කඩන්න එපා. ස්වාමින් වහන්සේගේ අවසරයෙන් කැඩුවට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි එතන ඉන්න බාරකරුගේ අවසරයෙන් කැඩුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ බාරකරුවෙක්ගේ අවසරයෙන් තොරව පන්සලේ තියෙන මල් ගහක ඔබ මල් කඩනවා නම්, මල් අත්තක් කඩනවා නම් තේරෙනවද? ඒ මොහොතේ ඔබ සාංගික දේපලක් සොරකම් කරපු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. එනිසා නිරේතුරුවම සාංගික දේපල සොරකම් කිරීම කියන කාරණේ නෝනා බලවත් අකුසලයක් බවට පත් වෙනවා. තේන්න සාංගික දේවල් සොරකම් කිරීම. දැන් බලන්න අපි සොරකම් හතරක් ගැන කතා කළා. තාම හිරගෙදෙට්ට බන්ධනාගාරයට ගියාද? තාම නෑනේ. තාම ගියේ නෑනේ. ඒතොර බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ බලවත්ම සොරකම හැටියට දේශනා කරන්නේ පොදු දේපල සොරකම් කිරීම. ඒ කියන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම. තේන්නද? රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම ඊළඟ බලවත් සොරකම් බවට පත් වෙනවා. මොකද රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනය සොරකම් කිරීම එච්චර බලවත් සොරකම් බවට පත් වෙන්නේ ඇයි? රාජ්‍ය භාණ්ඩාගාරයේ පෝෂණය වෙලා තියෙන ජනතාවගේ මුදල් වලින්. තේන්නාද? එතකොට මේ රාජ්‍ය භාණ්ඩාගාරයට ධනය දෙන අය අතර මහා සංඝරත්නයක් ඉන්නවා. මොකද වර්තමාන සමාජයේ මහා සංඝරත්නෙනුත් බදු මුදල් ගන්න. පන්සලේ ටෙලිෆෝන් බිලෙන්, වතුර බිලෙන්, මේ මිනිසු ගෙනල්ලා පූජා කරන පිරිකරවලින් මේ සෑම දෙයකම රජයට බදු මුදල් යනවා. එතකොට මේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තුල සෝවාන්, සකෘදාගාමි, අනාගාමි වැනි පින්වතුන්ගේ බදු මුදල් යනවා. දැන් ගිහි පින්වතුන්ලා ඉන්නවා, එයා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. ගිහි පින්වතෙක් ඉන්නවා, එයා සකෘදාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක්. ගිහි පින්වතෙක් ඉන්නවා, එයා අනාගාමි ඵලයටපත් වෙච්ච. මෙවැනි අවබෝධාත්මක පින්වතුනොත් භාණ්ඩාගාරයට බදු ගෙවන. ඒ වගේම භාණ්ඩාගාරයට බදු ගෙවන පින්වතුන් අතර සීලෙන් පරිපූර්ණ පින්වතුන් ඉන්නවා. ඒතර භාණ්ඩාගාරයට බදු ගෙවන පින්වතුන් අතර මෛත්‍රියෙන්, සමාධියෙන් පරිපූර්ණ පින්වතුන්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලොත් භාණ්ඩාගාරයට බදු මුදල් ගෙවනවා. එතකොට මේ භාණ්ඩාගාරයට බදු මුදල් ගෙවද්දී මෙවැනි පින්වතුන්ගෙන් මෙවැනි අවබෝධාත්මක පින්වතුන්ගෙන් පෝෂණය වෙන භාණ්ඩාගාරය කවුරු හරි හොරකම් කරනවා නම් එහේ මේ ලෝකේ බලවත්ම පස්වෙනි හොරකම බවට පත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරෙනවා? ඒ භාණ්ඩාගාරය කිව්වහම අපිට අපි ඒව හිතන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕනේ මේ භාණ්ඩාගාරය තුල සංඝයාට අයිති මුදලුත් තියෙනවා. සංඝයා කියන අර්ථයට මිනිස්සුයෝ දෙන සල්ලි වලින් තමයි පන්සලේ ලයිට් බිල ගෙවන්නේ. සංඝයා කියන අර්ථයට දෙන සල්ලි වලින් තමයි පන්සලේ දුරකථන බිල ගෙවන්නේ. තේරෙනවා? එතකොට මේ සියලුම දේවල් තුල අප්‍රමාණ පින්වන්තයන්ගෙන් අප්‍රමාණ සද්ධාවන්තයන්ගෙන් ධනයෙන් මේ භාණ්ඩාගාරය පෝෂණය වෙලා තියෙනවා. එතකොට යම් කෙනෙක් මේ භාණ්ඩාගාරයට ලැබෙන ධනය හොරකම් කරනවා නම් එය අනාගාමී පින්වතෙක්ටයි ධනයක් හොරකම් කළා වෙනවා. අනාගාමී පින්වතෙක්ටයි ධනයක් හොරකම්. දැන් බලන්න කොසල් රජතුමාගේ භාණ්ඩාගාරයට විසාකා උපාසිකාවගේ බදු මුදලු ගියා. නේද? නමුත් ඒවෙන් කොසල් රජතුමා කොහොමද සැප විඳද මොනවා කළාද කියන අපි දන්නේ නැහැ. නේද? නමුත් ඉතින් අපිට හිතන්න පුළුවන් විසාකා උපාසිකාවත් බදු දුන්නා නම් කොසල් රජතුමා ඒ බදු හරියාකාරව කලමනා කරේ නැහැ කියන කාර්යය. මොකද කොසල් රජතුමා අනාථයෙක් හැටියට අම්බලමක තමයි මැරෙන්නේ. තේන්නාද? අනාථයෙක් හැටියට අම්බලමක තමයි කොසල් රජතුමා මැරෙන්නේ. මොකද අරසා පින්වතුන්ගේ පින්වතියන්ගේ බදු මුදල් මොනවා හෝ වැරදි ආකාරයට කලමනා කරන්න ඇති. ඒ නිසා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සත පහක් හරි හොරකම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම්, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අතීතයේ සොරකම් කරපු අය ඉන්නවා නම්, ඒ අය දකින්න ඕනේ තමන් හොරකම් කරපු සල්ලි සංඝයාට අයිති දෙයක්. අනාගාමී සකෘදාගාමී සෝවාන් සද්ධානුසාරී ධම්මානුසාරී එවැනි අවබෝධාත්මක පින්වතුන්ලාට අයිති ධනයයි තමන් සොරකම් කරලා තියෙන්නේ කියලා. ඒසා ශක්තිමත් පින්වතුන්ලා සිල් ආරක්ෂා කරගෙන, සද්ධාව ආරක්ෂා කරගෙන, මෛත්‍රී ආරක්ෂා කරගෙන හම්බු කළා වූ ධනය යහපත් සිතින් භාණ්ඩාගාරයට දෙද්දී ඒ ධනය යමෙක් සොරකම් කරනවා කියන කාරණේ නෝනා මේ ලෝකේ පස්වෙනි බලවත් සොරකම බවට පත් වෙනවා. පස්සේනි බලවත් සොරකම් බවට පත් වෙනවා. ඉන් පස්සේ තමයි හොරකම හැටියට සමාජයේ ජීවත් වෙන ගුණාත්මක භාවයට අදාළව සොරකමේ ආනිසංශ වෙනස් වෙනවා. දැන් හොරෙක් ගිහිල්ලා ගෙදරකට පයින්නවා. නමුත් ඒ ගෙදර අය පන්සිල් සමාදන් වෙච්ච අය. පන්සිල් රකින්න අය. සද්ධාව ඇති අය. එතකොට මේ පන්සිල් සමාදන් වෙලා සද්ධාව තුල ජීවත් වෙලා මෛත්‍රිය වඩන කෙනාට ඒ ගෙදරට පැනලා අපි යමක් හොරකම් කළොත් ඒ අකුසලෙත් බලවත්. තේරෙනවා? එයා සීලය තුල ඉන්න කෙනෙක්නේ. එතකොට තවගේ හොරෙක් ගෙදරකට පයින්නවා. එයා දසසිල් සමාදන් වෙලා ජීවත් වෙන කෙනෙක්. එතකොට එයාගේ අකුසලයේ අඩුද වැඩිද? වැඩි. තව කෙනෙක් හොරෙක් ගිහිල්ලා ගෙදරකට පයින්නවා. එයා සිල්පද පහත් බිඳගෙන අකුසල් මූලේනුත් වඩන අරක්කු බීගෙන ජීවත් වෙන කෙනෙක්. එයාගේ අකුසලයේ අඩුද වැඩිද? අඩුයි. එතකොට පුද්ගලයාගේ ගුණාත්මකභාවය වැඩි වෙන්න අර සොරාට ලැබෙනා වූ අකුසල් ප්‍රමාණය වැඩි වෙනවා. තේරෙනවද? අර හොරකමට ලක් වෙන පුද්ගලයාගේ ගුණාත්මකභාවය අඩු වෙනකොට අරයාගේ අකුසල් ප්‍රමාණය අඩු වෙනවා. තේන්නද? ඒ සොරකමට ලක් වෙන පුද්ගලයාගේ ගුණාත්මක භාවය තමයි අකුසල් වැඩි. නමුත් යාචක කෙනෙක්ගේ දෙයක් සොරකම් කරගත්තත් නොවනා ඊට අනිවාර්යම විපාකේ තියෙනවා. ඊට අනිවාර්යම විපාකේ තියෙනවා. ඒ නිසා නිරේතුරුවම දැන් සොරකම කියන කාරණේ මේ විදිහට තමයි ගලාගෙන යන්නේ. එතකොට මේ විදිහට ගලාගෙන දැන් මිනිස්සයා දක්වා මං ආවා. ඒ තේන්නද? මිනිස්සයා දක්වා ආවට පස්සේ ඊළඟ බලවත් දේ මොකද්ද? දෙවියන් උදෙසා ලැබෙන දේ සොරකම් කරනවා. දැන් වර්තමානයේ දෙවියන් උදෙසා ලැබෙන දේවල් අප්‍රමාණ සොරකම් කරනවා. දැන් දේවාල වලට මිනිස්සයෝ දාස් ගණන් පූජා වට්ටි අරන් සල්ලි අරගෙන තිර පූජා කරනවා, රත්තරන් පූජා කරනවා, මේ සියල්ලම දෙවියන් උදෙසා පූජා කරනවා. දෙවියන් උදෙසායි පූජා කරන්නේ. එතකොට මේ දෙවියන් උදෙසා පූජා කරන දේ කවුරු හරි සොරසිතින් ගන්නවා. තමන්ට ලැබිය යුතු කොටස ගන්න පුළුවන්. දැන් දේවාලයක් නඩත්තු වෙද්දී ඒ නඩත්තු වෙන කොටසෙන් මෙච්චරක් දේවාලට නඩත්තු වෙනවා, මෙච්චරක් අපු මාතුරුන්ට යන්න ඕනේ මෙහෙම කියලා සම්මතයක් තියෙනවා. ඒ සම්මතේ ප්‍රශ්නයක් නැහැ. නේද? ඒ සම්මතේ බිඳලා ලෝ ජනතාව භක්තිමත් පින්වතුන්ලා දෙවියන් උදෙසා පූජා කරන දේ කවුරු හරි හොරිතෙන් ගන්නවා නම් දෙවියන්ට මේ ලැබෙනා වූ දේ සොරකම් කිරීමේ අපසලයේ සිද්ධ වෙනවා. දැන් අපි ගමු කෙනෙක් දේවාලෙට තිරයක් පූජා කරනවා. ඒ පූජා කරන දේවාලයේ කපු මහත්ය හොරකම් කරනවා. එතකොට ඒක දෙවියන්ට අදාළ දෙයක් හොරකම් කිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා. ඊළඟට තමයි අමනුෂ්‍යයන්ට අදාළ සොරකම්. අමනුෂ්‍යයන්ගේ දෙයක් සොරකම් කළා වෙනවා. අනුෂ්‍යයන්ගේ සොරකමත් අප්‍රමාණ අපේ සමාජය තුල සිද්ධ වෙනවා. දැන් කෙනෙක් ගෙදර තොයිලයක් කරනවා. තොයිලයක් කරලා ඒකේ තටුවක් හදලා ඒ තටුවේ සුදු සරමකෝයි කෑම පිඟානකෝයි ගොඩාක් බඩු දාටි දීලා ඔබ දැකලා ඇති ඔය තුන් මං හන්දිවල තියලා තියෙනවා. අමනුෂ්‍යයන් උදෙසා කැප කළා වූ පූජාව. එතකොට යම් කෙනෙක් ඇවිල්ලා මේ අමනුෂ්‍යයන්ට කළා වූ පූජාවෙන් අර සරම හොරකම් කළා ගියා කියන්නේ අමනුෂ්‍යයන්ට අදාළ අගයක් හොරකම් කිරීමේ අකුසලයට සිද්ධ වෙනවා. අමනුෂ්‍යයන්ට අදාළ අගයක් සිද්ධ වෙනවා. ඒ වගේම යම් අමනුෂ්‍යයන් ඉන්නවා, ඒ අමනුෂ්‍යයන් යම් ගහක් යම් ගලක් යම් පස්කන්දක් වැලිකන්දක් මගේ ඉතරගෙන ජීවත් වෙනවා. ඒක මගේ ඉතරගෙන ජීවත් වෙනවා. ඒතකොට අපි ඒක එයාගෙන් දැහ ගන්නවා නම් එතනින් අමනුෂ්‍යින්ට අදාළ අපසරකම් කිරීමේ අපසලිය අපිට සිද්ධ වෙනවා. එහෙම දෙයක් දැන්. දැන් ඔබේගේ ඔබේ කරගෙන හිටියට ඔබට ඒගේ අයිති නැහැනේ. ඔබ කවදා හරි ඒගේ දාලා යනවනේ නේ. දැන් ඔබේ අම්මලා ඔයගේ අම්මලාගේ කරගෙන හිටියා. දැන් ඔබලා ඔබේගේ ඔබේ කරගෙන ඉන්නවා. ඒ වගේ මෙතන ඉන්න හුණාත් මේගේ යාගේ කරගෙනයි ඉන්නේ. මෙතන ඉන්න මකුලුවා මේගේ යාගේ කරගෙනයි ඉන්නේ. තේරෙනවද? එතකොට ඒගොල්ලෝ මෙතනින් අපි එළියට දානවා කියන අපිව අපේ ගෙදරින් එළියට දානවාට අදාළව චේතනාවන් ඒගොල්ල තුල සකස් වෙනවා. එතකොට ඒගොල්ල මගේ කරගෙන ඉන්න ගහ ඔබ කපලා දානවා නම් ඒගොල්ලන්ගේ දෙයක් අපි හොරෙන් ගත්තා බවටත් පත් වෙනවා. හොරෙන් ගවට බත්තක් බවටත් පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම මේ මොහොතේ අමනුෂ්‍යයින් උදෙසා වෙන්නා වූ හිංසනයන් අපි තුලින් මේ හොරකම අපි තුලින් වෙන්නේ අමනුෂ්‍යයන්ගේ දේ අපි අය හොරකම් කරනවා. ඊළඟට නොවනා ඉන් පස්සේ තමයි තිරිසන් සතුන්ට අයිති දේ හොරකම් කියන්නේ. දැන් සත්ත්ව ගොවි පොළවල් වල සතුන් නැති කරන ආයතනය වල සතුන්ට අයිති දේවල් හොරකම් කරනවා. සතුන්ද තියෙන පුන්නක්කු ටික සතුන්ද තියෙන බෙහෙත් ටික හොරකම් කරන පින්වතුන් නැහැ ඉන්නේ. ඒතකොට එතනදී තමයි සතුන්ට අයිති දේ හොරකම් කිරීමේ අකුසල ඒගොල්ලෝ සිද්ධ කරගන්නේ. ඒතකොට ඒ සතාගේ ගුණාත්මකභාවයට අදාළව ඒ අකුසල් බලවත් වෙනවා. ඒ අකුසල් බලවත් වෙනවා. එතකොට එහෙනම් බලන්න සොරකම කියන කාරණේ අපි දකින්නේ මොකද්ද? ගෙවල් කඩලා බඩු ගත්තා, කඩයක් කඩලා බඩු ගත්තා කියන කාරණේ විතරයි. එහෙනම් තිරිසන් සතුන් නිසා සමාජයේ මේ වෙලාවේ හොරකමට අදාළ අකුසල් සිද්ධ කරගන්නවා. තිරිසන් සතාට අදාළ දේ හොරකම් කරනවා. හොරකම් කරනවා. දැන් ලොකු ගෙදරක සමහර විට බල්ලාට දෙන්න කියලා නෝනා චීස් පෙත්තක් දෙන්න පුළුවන්. නමුත් ඒ චීස් පෙත්ත දෙද්දි ගෙදර වැඩ කරන මහත්තයා ඒ චීස් පෙත්ත එයා කෑවොත් බල්ලාට අදාළ දේ සොරකම් කිරීමේ අකුසලෙ සිද්ධ වෙනවා. ඊට අදාළ එයා විපාකේ ලැබෙනවා. එහෙනම් බලන්න මේ සමාජය තුල කොයිසම් සොරකම කියන කාරණයට අදාළව කරුණු සිද්ධ වෙනවාද කියන කාරණා.
ගරු ස්වාමින්වහන්ස අප සංසාරයේ පුරුදු කළ හැකියාවන් වාසනා ගුණයන් අපට නැවත මතු කර ගැනීමට හැකි ආකාරයන් පිළිබඳව ස්වාමින්වහන්ස අපට මේ අවස්ථාවේ පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා.
කල්‍යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින්ම තමයි අපි මේවා මතු කරලා ගන්න ඕනේ. තේරෙනවද? ඉතින් මේවා මතු කරලා ගනිද්දී ඉතින් අපි දන්නවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතින්නම් අපි ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙන කියලා. ඒකෝට ඒ ගමනේදී අපි නතර කළා වූ අප්‍රමාණ ශක්තිමත්යන් තියෙනවා. තේරෙනවද? අපි සංසාරයේ පැවිදි උපසම්පදාව ලබලා දසදහස් ගණන් කල් ඉඳලා තියෙනවා. ඒ වගේම සංසාරයේ සමාල්ලාට බුදුරයන් වහන්සේගෙන් බණ අහලා ඒ ධර්මයේ අවසාන බණපදේ කියන්නේ ඉස්සෙල්ලා අපි නැගිටලා ගිය අවස්ථා තියෙනවා. අපිට යන්න ඕනේ කියලා නැගිටලා ගිලා තියෙනවා. මොකද අවසාන බණපදේ ඇහුවනම් සමාල්ලාට අපි සෝවාන් ඵලයට පත් වෙනවා. නමුත් අපිට කොහේ හරි යන්න හදිස්සි ගමනක් තියලා අපි හතරවෙනි බණපදේ අහන්න නැතුව බණපද තුන විතරක් අහලා එළියට ගිහිලා තියෙනවා. ඒකෝට මෙවැනි ශක්තිමත්යන් අපේ ජීවිතේ තියෙනවා. ඒ වගේම ඕන කෙනෙක් ගිය ජීවිතේ අපි හිතමු මේ ජීවිතේ මිනිස්සෙක් කියන තැන ඉඳලා ගිය ජීවිතය ගැන හිතුවොත් ගිය ජීවිතය කියන්නේ අපි අවුරුදු 70ක් 80ක් 90ක් ජීවත් වෙච්ච වැඩි හිටියෙක්. ඒතකොට ගිය ජීවිතේ අවුරුදු 70ක් 80ක් 90ක් ජීවත් වුණා කියන්නේ නෝනා මේ හැම කෙනෙක්ම සීලය තුල, සද්ධාව තුල, දානය තුල, මෛත්‍රිය තුල හිටපු අය. ඒතකොට එනවා අපි අඩුම වශයෙන් අපිට අපි අදක්ෂණන් අර ඈත සංසාරයේ දිහා දැකලා බලලා ශක්තිමත් තැනක් මතු කර නොගන්න අපි දක්ෂ වෙන්න ඕනේ අවම වශයෙන් ගිය ජීවිතේටවත් ගිහිල්ලා. තේරෙනවද? එතන මතු කරලා ගන්න. තේරෙනවද? දැන් මට මතකයි මම පින්ඩපාතේ ගමකට යද්දී ඒක දරුවෙක් මම හිතන්නේ අවුරුද්දක් වගේ වයස ඇති. ඒ දරුවා ගෑනු දරුවෙක් පසඟ පිහිටවල වඳිනවා. තේ නමුත් ඒ අම්මා වඳින්නේ නැහැ. ඒ දරුවා පසඟ පිහිටවල වඳිනවා. ඉතින් දවසක් මම දැක්ක දෙවෙනි දවසේ දැක්කහම මං කිව්වා එතන අයාගේ අම්මයි ආච්චි සීයා හිටියා මං කිව්වා මේ දරුවා නම් පෙර ජීවිතේ හොඳ උපාසකම්ම කෙනෙක් කියලා. ඒ මං පටිච්ච සම්පන්නව ගලපලා කිව්වේ වෙන දෙයක් නෙමේ. ඒ වෙලාවේ අම්මා කේන්ති ගිහිල්ලා කිව්වා මගේ දරුවා උපාසකම්ම කෙනෙක් නෙමේ කියලා. එයා කැමති වුණේ නැහැ මේ දරුවා උපාසකම්ම කෙනෙක් කියලා කිව්වට. තේන්නාද? ඒකේ දරුවා කැමති නැහැ. මොකද එයා පටිච්ච සම්පන්නව ජීවිතයක් ගලප ගන්න දක්ෂ නැහැ. මං කිව්වා නම් මේ දරුවා ගිය ජීවිතේ දිව්‍යාංගනාවක් කියලා අන්න එහෙනම් ඒ අම්මා සතුටු වෙනවා. නමුත් එයා දක්ෂ වුණේ නැහැ ගිය ජීවිතේ මේ මම මේ දරුවා හොඳ උපාසිකාවක් කියන කාරණේ කියනකොට එයා කැමති වුණේ නැහැ. ඒතකොට ඒ වගේ බලා දෙනවනා නිරතුරුවම අපි පෙර ජීවිතේ තියෙනා වූ ඒ පුරුපුරුදු අපි මේ ජීවිතේ ඇති කරගත්තේ නැත්නම් අපිට මේ ජීවිතේ කාලෙම අද වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. මේ ජීවිතේ කාලෙම අද වෙනවා. මේ ජීවිතේදී අපි අනිවාර්යයෙන්ම දක්ෂ වෙන්න ඕනේ එක්කවර අතීතයේ ඈත පටන් අපි නතර කරගත්තා වූ තැනක් මතු කරලා ගන්න. එහෙම තැනක් නැත්නම් නෝන අනිවාර්යයෙන්ම අපි ගිය ජීවිතේ නතර කරපු තැනින් හරි මතු කරලා ගන්න. ඒතර ගිය ජීවිතේ නතර කළා තැන කියන්නේ මොකද්ද? අපි අවුරුදු 60ක් 70ක් 80ක් වයසේදී ඔය පන්සල් උපාදානය කරගෙන බණ මඩු උපාදානය කරගෙන සිල් සමාදන් වෙලා දන් දීලා ඒ සියල්ල කරලා තමයි ගිය ජීවිතේ මරණයට පත් වුනේ. නමුත් ගිය ජීවිතේ එච්චර ලස්සන තැනකින් අපි නතර කළත් අපි හැම වෙලාවම මේ ජීවිතේ ඒ නතර කරපු තැන පටන් ගන්න මේ ජීවිතේ අවුරුදු 60 ගියාට පස්සේ. ඒතර කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මම ගිය ජීවිතේ අවුරුදු 90ක් අසූවක් ජීවත් වෙලා මං හොඳින් සිල් සමාදන් වෙලා මැරුණ කෙනෙක් මම ඒ නවත්තපු තැන මේ ජීවිතේ අවුරුදු 20න් 15න් පටන් ගන්නවා කියන තැනට එන්නේ නැහැ. ඒ නිසාම ගිය ජීවිතෙත් අපිට කාලෙ මදි වුණා. මොකද ගිය ජීවිතෙත් අපි වයසට ගියාට පස්සේ තමයි මේ මාර්ගේ පටන් ගත්තේ. ඒ නිසා මේ ජීවිතෙත් අපි මොකද කරන්නේ? තව තව වයසට යනකම් ඉන්නවා සීල සමාධි ප්‍රඥා මාර්ගේ වඩන්න. ඒතර වයසට යනකම් හිටියට පස්සේ මොකද වෙන්නේ? අපිට මේ ජීවිතෙත් කාලෙ මදි වෙනවා. දැන් ගිය ජීවිතෙත් කාලෙ මදි වෙනවා. ඒ නිසා අපි ගිය ජීවිතේ නතර කරපු ශක්තිමත් තැනකින් ජීවිතේ පටන් ගන්න ඕනේ කියන්නේ මොකද්ද? අර ගිය ජීවිතේ අපි තුල තිබ්බා වූ අර වයෝ වෘද්ධ භාවය තුල තිබ්බා වූ ಗುಣධර්ම සියල්ලම මේ ජීවිතේ තරුණ කාලෙදිම අපේ ජීවිතයට අපි එකතු කරගන්න දක්ෂ වෙනවා. ඒතර තරුණ කාලෙදිම මේ ಗುಣධර්ම අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට මේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා අපිට අවශ්‍ය කාරණා සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිටියොත් මේ ජීවිතේ අවුරුදු 60 වෙනකන් ඉන්නවා මං සිල් සමාදන් වෙන්න කියන කාරණේදී අනිවාර්යයෙන්ම යාට මේ ජීවිතෙත් කාලෙ මදි වෙනවා. ඒක තමයි පෙර ජීවිතේ ශක්තිමත් වෙනකින් පටන් ගන්න කියන්නේ නේද? ඒ නිසා වැඩිවියටපත් වෙනකන් ඉන්න එපා, වයසට යනකන් වෙන්න එපා මේ ಗುಣධර්ම වඩන්න. තරුණ කාලේ ඉඳන් ළමා කාලේ ඉඳන්ම පුළුවන් ಗುಣධර්ම ජීවිතයට එකතු කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
ස්වාමින් වහන්සේ ඔබට කරුණාවෙන් පැහැදිලි කරන මේ හැම කාරණයක්ම ජීවිතයට සම්බන්ධ කරගන්න දුර්ලභ අවස්ථාවක අති දුර්ලභ කාලයක අප මේ ධර්මය ශ්‍රවණය කරමින් සිටින්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාව වඩන අයෙකුගේ මනස විකෘති භාවයට පත් වෙන්න පුළුවන්ද?
ඔව්, මෙහෙමයි. භාවනාව තුළින් නොනා කෙනෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ලබන්න පුළුවන් වගේම භාවනාව තුළින් කෙනෙකුට මානසික රෝගියෙක් කරන්නත් පුළුවන්. මොකද භාවනාව තුළින් මානසික රෝගීන් උන අප්‍රමාණ පිරිස ඉන්නවා. ඒ නිසා භාවනාව කරද්දී බුදුරජා ඒකයි කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් Taman සකස් කර ගන්න ඕනේ. විතර Tamanට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැහැයි කියලා කියන්න බෑ. සමාජයේ අප්‍රමාණ කල්යාණ මිත්‍ර ආශ්‍රයන් තියෙනවා. ඒතරේ කල්යාණ මිත්‍ර ආශ්‍රයන් ලැබමින් බුදුරජාන් වහන්සේ භාවනාවට අදාළව දේශනා කළ වූ සූත්‍රයන් තියෙනවා. ඔය සතර සරිපට්ඨාන සූත්‍රය, සබ්බාවසෝ සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, කායගතාක්ෂති සූත්‍රය මේ වගේ මේ භාවනාවට අදාළ සූත්‍රයන් පරිහරණය කරලා මේ මාර්ගය තුන අරන් යනවා. ඒතර අපිට තේරෙනවා නම් නිකන් හරි අපි ධර්ම මාර්ගයෙන් බැහැරට යනවායි කියන කාරණේදී නෝන අනිවාර්යයෙන්ම අපි දක්ෂ ගුරුවරයෙක්ගේ ඇසුර එතෙන්දී ලබන්න වෙනවා. එහෙම නැත්නම් නිරතුරුවම නෝන භාවනාව අපිව මානසික රෝගියෙක් බවට පත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස, ඒ වගේම භාවනා කරන කෙනෙකුට නොපෙනෙන සත්වෙන්ගේ අමනුෂ්‍ය කොටස්වල බලපෑම් එල්ලවිය හැකිද?
භාවනා කරන කෙනෙකුට අමනුෂ්‍ය කොටස් වලින් බලපෑම් එන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් කෙනෙක් gedara භාවනා කරද්දී එයාගේ අපට ඉන්නා වූ අමනුෂ්‍ය කොටස්, ඒ කියන්නේ එයාගේ අතීත ඥාතීන්ගේ අමනුෂ්‍ය කොටස් මෙයා භාවනා කරනවට කැමති නැහැ. එයාට ඕන මෙයාවත් කොහොම හරි කාමච්ඡන්දයන් තුල ඉඳලා මරුණාට පස්සේ ඒගොල්ලන්ගේ කොටට ගන්න. තමන්ගේ ඥාතියා කවදාකවත් නිවන් දකින්නට මේ මැරිච්ච ඥාතීන් කැමති නැහැ. ඒ ඥාතීන් බලාපොරොත්තු වෙන්නේ මෙයාත් කවදා හරි දවසක තෘෂ්ණාවෙන් ඔද්දල් කරලා ඒගොල්ලන්ගේ කොටටම ගන්න. ඒකට එහෙම කළාම අර gedara ඉන්න කෙනා භාවනා කරද්දී අර ඥාතීන් නැවිල්ලා එක එක ආකාරයෙන් රූපයන් මවන්න පුළුවන්. බිය ගන්නන්න පුළුවන්. එතෙන්දී භාවනා කරන කෙනාගේ ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ ගෝලයාට කමඨහනක් දෙන්න. දකින්නා වූ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා දකින්න. එසා භාවනා කරන වෙලාවේ අමනුෂ්‍ය රූපයන් පේනවා කියන කාරණේ අසවායික දෙයක් නෙමෙයි, මේක ස්වභාවික දෙයක්. මොකද ඒ අමනුෂ්‍ය කොටස් Taman භාවනා කරනවට කැමති නැහැ. ඒගොල්ලෝ හදන්නේ කොයි ආකාරයෙන් හෝ Tamanගේ හිත මිනිසයාගේ හිත පෙරලන්න. දෙවෙනි කාරණේ මේවා හිතීම නිසා සමන් තුල ස්වයංක්‍රීයව මෙවැනි දේවල් මතුවෙන්නත් පුළුවන්. තේන්න මානසික තත්ත්වයන් මත. අමනුෂ්‍යෙක් නැහැ, නමුත් එයා තුලින් මතුවෙන්නා වූ අමනුෂ්‍යෝ ඉන්නවා. එයා තුලමයි අමනුෂ්‍යෙක් මතුවීම තුල යා, එතකොට ඒ හිත යා මායя හැටියට දකින්නේ නැහැ. ඒ අමනුෂ්‍යෙක් හැටියට මතුණා වූ හිත මායя, ඒක හිත පංච උපාදානස්කන්ධය. නමුත් ඒ හිත යා මායя හැටියට දකින්නේ නැහැ. එතකොට එයා හිතට බැඳෙනකොට ඔන්න අනිවාර්යයෙන්ම රූපයට මතුවලා පේනවා. ඒ රූපය තුලින් එයා දකින්නේ මායя, නමුත් එයා ඒක හඳුනන්නේ නැහැ. ඉතින් උතන්දි තියෙන එකම ප්‍රශ්නේ තමයි භාවනා කරන්න S2 පියාගත්ත කෙනා තමන්ට සකස් වෙන සෑම චිත්තයක්ම අනිත්‍යයි කියලා දැක්කනම්, මතුවෙන්නා වූ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා දැක්කනම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. නමුත් අමනුෂ්‍ය රූපයක් දැකලා ඒ රූපය කෙරෙහි එක්ක ඇලුනොත් ගැටුනොත් අනිවාර්යයෙන්ම ඒ සිත නිසා තවත් සිත් 100ක් ඇති වෙන්න පුළුවන්. තේන්න එතෙන්දී ආ ඉතින් භාවනාවේ විකෘතිභාවයට පත් වෙනවා. ඒ නිසා භාවනාවේදී තමන් දක්ෂ වෙන්න ඕනේ සකස් වෙන සෑම සිතක්ම අනිත්‍යයි කියලා දකින්න.
පූජ්‍ය රජකිරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මා දැන් පැහැදිලි කර ගැනීමට සූදානම් වන්නේ මෙහෙණින් වහන්සේලාට පාංශු කූල පින්කම කළ හැකිද කියන කාරණයයි. මෙය ඔබ අපට යොමු කළ ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඒ ආකාරයට එවැනි පින්කමක් මෙහෙණින් වහන්සේලාට කළ හැකිද?
මෙහෙණින් වහන්සේලාට පාංශු කූල පින්කමක් කරන්න සංඝයා කියන තැනට ඇවිල්ලා නැහැ නේ. සංඝයා කියන තැනට ඇවිල්ලා නැහැ. ඉතින් අපේ ශාසනය තුල භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය කියලා මේ කොටස් දෙකක් තියෙනවානේ. ඉතින් මේ කොටස් දෙකෙන් වර්තමානයේ අපේ රටේ භික්ෂුණී ශාසනය කියන කාරණේ ධර්මානුකූලව පිළිටලා නැහැ. ඒක ධර්මානුකූලව පිළිටලා නැහැ කියන තැන ඉඳන් භික්ෂුණීන් වහන්සේලාට පාංශකූලයක් දෙනවායි කියන කාරණේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. නමුත් දැන් සමහර තැන්වල නෝනා ගිහියත් පාංශකූල දෙනවා. තේන්න සමහර අය එක එක කණ්ඩායම් ඉන්නවා විනය වර්ධන කියලා වගේ කණ්ඩායම්. ඒ කණ්ඩායම් මේ ගම්වල ඇවිල්ලා ඒගොල්ලන්ගේ සමාජිකයන්ට ස්වාමීන් වහන්සේලා ගෙන්නන්න දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා ගෙන්නන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සමාජිකයන්ට ඒගොල්ලෝ තමයි හතර පහ දිනක් ඇවිල්ලා සුදු ඇඳගෙන ඇවිල්ලා ඒගොල්ලෝ පාංශකූල දෙන්නේ. නමුත් ඒගොල්ලෝ පෑන් වැඩිමක් සිද්ධ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට මතක වාස්සය පූජා කිරීමක් කරන්නේ නැහැ. මම ගමක ඉද්දි මට ගමේ කුටිය කැපකරු ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ හරි පුදුම පාංශකූලයක් තිබ්බ අපේ ගමේ කියලා. මම මොකද්ද කියලා ඇහුවා මේම ගිහි පින්වතුන් හතර දිනක් ඇවිල්ලා පාංශකූල දීලා තියෙනවා. ඒතර ගිහි පින්වතුන් හතර දැන් ඒගොල්ලෝ පාංශකූලේ ඉන්න කට්ටියට පැහැදිලි කරන්නේ කොහොමද මේ පෑන් වඩන එක අවශ්‍ය නැහැ. එමේ හාමුදුරුවෝ පීරිසිය කෝප්පේ ගන්න තණ්හාවට තමයි පන් වඩන්නේ. මතකවස්ත්‍රය අවශ්‍ය නැහැ. මේ මතකවස්ත්‍රය ගන්න තියෙන තෘෂ්ණාවට තමයි පන් වඩන්නේ කියලා. ඉතින් එහෙම කියලා අර සියලුම තැනදිම පටන් ගත්ත තැන ඉඳන්ම නෝනා ඒගොල්ල මොකද කරන්නේ? මහා සංඝරත්නයට හිංසා පීඩා කරනවා. විවේචනය කරනවා. ඒක තමයි කරන්නේ. ඒක බලන්න ඒසා මහා සංඝරත්නයට පීඩා කරනවා කියන්නේ ධර්මරත්නයටත් පීඩා කිරීමක් බුදුරජාණන් වහන්සේට පීඩා කිරීම. ඒතර බලන්න අර මැරිච්ච මිනිස්සයා ප්‍රේතෙක් වෙලා ඉන්නවා නම් ඒ මිනිස්සයාට නෝනා ලැබෙන සරණක් නම් නැහැ. මොකද මේ මැරිච්ච මිනිස්සේ අනිවාර්යයෙන්ම ප්‍රේතෙක් වෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඔවෙනි දේවල් කරන තැනක ඉන්නේ නැහැ නේද? එයාත් අනිවාර්යයෙන්ම ওই දෘෂ්ටිය තුළ හිටපු කෙනෙක් නේ නේද? ඒතර ওই දෘෂ්ටිය කියන්නේ අමු මිත්‍යා දෘෂ්ටියක් නේ නේද? ඒ නිසා මනුෂ්‍ය ජීවිතයක් නැවත ලැබනවා කියන එක හිතන්න බෑ. ඒ නිසා දැන් එවැනි දේවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා අනාගතයේදී මේ මෙහෙණින් වහන්සේලාත් පාංශකූල දෙන්න පුළුවන්. නමුත් නෝන අපිට තියෙන්නේ මහා සංඝරත්නය වඩම්මලා ඒ මහා සංඝරත්නයේ සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කළා. මේ වැඩම කළේ මහා සංඝරත්නය කියන තැන ඉඳලා ඒ මහා සංඝරත්නයේ ගුණ දකිමින් ඒ මහා සංඝරත්නයට අර පාංශකුල චීවර පූජා කරලා ඒ තුලින් රැස් වෙන පින අපි ඥාතීන්ට අනුමෝදන් කරන්නේ. අපිට නැතුව ඕවා වෙනස් කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද ඕවා තව තවත් අප්‍රමාණ ඉස්සරහදී ප්‍රචලිත වෙලා යනවා. වෙනස් කරන්න අපිට බෑ. ඒ නිසා අපිට තියෙන නිවැරදි දේ අපි තෝරගන්න. තේරෙනවද? තෝරගෙන මේසා මේ දෘෂ්ටීන්ගෙන් වෙනස් වෙන ලෝකයක් තුල අනාගතයේ අපි නැවත මිනිස්සෙක් වුණොත් මොනසා දුකට වැටෙයිද කියන කාරණේ මතු කරගෙන මේ ජීවිතේදීම ඕවා දැකලා නොනා ඕවා කෙරේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙලා භව නිරෝධය පැත්තට යන්නේ. ඒතර භව නිරෝධයේ පැත්තට අපි ගියොත් අවසානයේ ඒවා වෙලා තියෙන අපේ යහපතටද අයහපතටද? යහපතට. ඒ නිසා මේවා කමටහන් මේවා තමයි කමටහන් කියන්නේ. අපි හොයාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා හොයාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේමට භාවනා කමටහන් දෙනවා කියන එක නෙමේ කාරණේ. මේ සමාජය තුල සිද්ධ වෙන්නා වූ ධර්ම විරෝධී දෘෂ්ටිගත මේ සෑම දෙයක්ම දැකලා බලලා අහලා මේවා තුලින් සංසාර බය ඇති කරගන්න මේ මොහොතේ මේසා දෘෂ්ටිගත ධර්මයක් පැතිරෙනවා නම් මේසා දුර්වල වෙනවා නම් ධර්මයේ අර්ථයන් මම නැවත මිනිස්සෙක් වුණොත් මේ ධර්මයේ අර්ථයන් කොච්චරනම් දුර්වල වේද කියන තැන ඉඳන් භව නිරෝධය කෙරෙහි ඡන්දේ ඇති කරගන්න. එතනයි කරන්න තියෙන්නේ. ඒතර එහෙම වෙද්දී නෝන මේ වෙච්ච සියල්ලම වෙලා තින්න අපේ යහපතට. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලයේ නිසා අයහපත වෙන්නේ. අකුසලයේ නිසා අයහපත වෙනකොට අපි දක්ෂ වෙන්න ඕනේ අයහපතට නොගැටි නොඇලි අවබෝධය කරා යන්න. නමුත් අපි ඒක නෙමේ කරන්නේ. දැන් අපිට මේව දකින්න ලැබෙන්නේ ඇයි? අපේ අකුසල. දැන් මේ මොහොතේ ඔබට මහා සංඝරත්නය දකින්න ලැබෙනවා. චීවරයක් පරෝගණ ඉන්නවා. නමුත් තම අවුරුදු ගාණක් ගිහිල්ලා කාසාය කණ්ඩ කළ පහළුණාට පස්සේ ඒ පහළමේ ඉන්න මිනිස්සෙන්ට මේ චීවරය දකින්න ලැබෙන්නේ නැහැ. ඒක කාසාය කණ්ඩකේක වරදක් නෙමෙයි. අර මිනිස්සෙන්ගේ අකුසල් බාහේ. ඒ මිනිස්සෙන්ගේ අකුසල් නිසා සංඝයා දකින්න පින දැන් නැති නිසායි කාසාය කණ්ඩකට එලා දකින්නේ. අතීතයේ 2500කට ඉස්සෙල්ලා දඹදිව හිටපු මිනිස්සු බුදුරයන් වහන්සේ දැක්කා. නමුත් අද අපි බුදුරයන් වහන්සේ නොදකින්නේ ඇයි? බුදුරයන් වහන්සේගේ වරදක් නිසා නෙමෙයි. අපිට පින නැහැ බුදුරයන් වහන්සේ නමක් දකින්න. අද අපි එර්දියෙන් එන රහතන් වහන්සේ කෙනෙක් අපි දකින්නේ නැහැ. ඇයි අපි නොදකින්නේ? අපිට ඒ පින නැහැ. ඒක රහතන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ප්‍රශ්නය. එක පැත්තකින් රහතන් වහන්සේලා වෙන්න තියෙන අයගේ පින අඩුයි. එක පැත්තෙන් ඒක දකින්න තියෙන අයගේ පින අඩුයි. අද එර්දියෙන් යන කෙනෙක් අපි දකින්නේ නැත්තේ ඇයි? ඊට අදාළ පින් අපිට නැහැ. ඒ නිසා මේ මොහොතේ සමාජයේ සිද්ධ වෙන ධර්ම විරෝධී සෑම දෙයක්ම අපි දකින්නේ ඒගොල්ලන්ගේ වරදින් නම් නෙමෙයි. අපේ අකුසල්. ඒතර අපේ අකුසල් වලට අපි ඒගොල්ලොත් එක්ක ගැටල වැඩක් නැහැ. ඇයි අපි ඒගොල්ලන්ට ගැටෙන්නේ? ඒතර අපේ අකුසල් නිසා අපි දකිනවා නම් අපි දකින්න ඕනේ දෙයියනේ අකුසලයේ නිසා මේසා අකමැති දේවල් අපි දකිනවා නම් තව තව අකුසල් කිරීම තුළ අපිට කොයිසම් අකමැති දේවල් අනාගතයේ දකින්න සිද්ධ වෙයිද කියන කාරණේ. ඒ කාරණේ තුළ ඉඳලා මේ විදර්ශනා නෝනා අපි මතු කරගන්නවා. ඒක මතු කරගන්න නොගන්න තාක්කල් නෝනා අපි මේවාට බැන බැන මේවාට ගැටි ගැටි අනිවාර්යෙන්ම අපි තව තව අකුසල් කරගෙන අවසානයේ නෝනා කාසාය කණ්ඩක කහ නූලක් බැඳගෙන ඉන්න කෙනා සංඝයා හැටියට දකින්න තැන්ට අපි අකුසල් කරගන්න. මෙතෙන්ට තමයි අපි යන්නේ.
ස්වාමීන් වහන්ස මියගිය පුද්ගලයෙකුගේ පාංශුකූල අවස්ථාව පිළිබඳවයි නැවතත් මා ඔබ වහන්සේගෙන් විමසන්නේ. එසේ සංවිධාන කරන පාංශුකූලය මිත්‍යා දෘෂ්ටික ආකාරයට සකස් වෙනවා නම් සිද්ධ වෙනවා නම් එය මියගිය පුද්ගලයාගේත් අකුසලයක්ද?
එහි මැරිච්ච කෙනාගේ අකුසල විපාකයක්. මොකද මේ මැරිච්ච කෙනා තේ දෘෂ්ටිය තුල ඉඳලා තියෙනවා. එනිසා ඒ දෘෂ්ටියට අදාළව යාගේ අකුසලයක් තමයි යාට විපාක දෙන්නේ. එච්චරයි. මෙතන මෙතන දැන් මෙතන ගන්න පිනක් නැහැ නේ. කොහෙද පිනක් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේටත් දොස් කියනවා නම් සංඝයාටත් දොස් කියනවා නම් ධර්මරත්නයටත් දොස් කියනවා නම් කොහොම කොතනද පිනක් රැස් වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය තුලනේ ඉන්නේ. මිත්‍යා දෘෂ්ටිය තුලයි ඉන්නේ. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය තුලින් රැස් වෙන පිනක් නැහැ. තවත් අර මනුස්සයාට තව තව දෘෂ්ටිමයි සක්කාය දිට්ඨියමයි අර මැරිච්ච කෙනාට වැඩින්නේ. ඉතින් එහෙම එතන ඉන්නවා නම් පින් ගන්න තැනක. නමුත් නෝනා එවැනි දේවල් ඒගොල්ලන්ට වෙන්නේ මැරිච්ච කෙනාට අත් විඳින්න වෙන්නේ ජීවත් වෙන්නේ එවැනි පාංශකූල දෙන්නේ පාංශකූලෙට එන අය මේවා දකින්නේ තුන්ගොල්ලම අකුසල් විපාක නිසා. තුන්ගොල්ලන්ගේම අකුසල් විපාක නිසා. වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේවෙන් සංසාර බයයි අපි ඇති කරගන්නවා. සංසාර බය. වෙන දෙයක් නෙමෙයි.
ස්වාමීන් වහන්ස පුද්ගලයාට ගති නිමිති පහළවන්නේ මරණාසන්න අවස්ථාවේ පමණමද?
එහි මරණාසන්න වෙන වෙලාවේ තමයි ගති නිමිති පහළ වෙන්නේ. ගති නිමිති පහළ වෙන්නේ යා කරගත්තා වූ කුසල් සහ කුසල් වලට අදාළ. කුසල් සහ අකුසල් වලට අදාළව ගති නිමිති පහළ වෙනවා. ඉතින් දිව්‍ය තලයක උප්පත්තිය සකස් වෙනවා නම් දැන් දිව්‍ය ලෝක ආශ්‍රිතව ගති නිමිති පහළ වෙනවා. ලස්සන ආලෝකයන් පහළ වෙනවා. ලස්සන මල්ගොමු පහළ වෙනවා. ලස්සන දෙවියන් පේනවා. ලස්සන දිව්‍යාංගනාවන් පේනවා. එහෙම නැත්නම් මේ ආකාශේ පාවඩයක් එළලා තිනවා පේනවා. ඒවා ඒ දිව්‍ය ලෝකයට අදාළ ගති නිමිති. ඒතකොට තිරිසන් ලෝකයට වැටෙනවා නම් යාට සමහරට තිරිසන් සත්තු පේන්න පුළුවන්. නයි පොළොංගු පේන්න පුළුවන්. නයික් ලයිප දෙන කෙනෙකුට. ඒ සමහරු කියන්නේ මගේ ඉස්සරහට ප්‍රේතෝ ඇවිල්ලා මට අඬ ගහනවා කියන්නේ මොකක්ද? ඒ ප්‍රේත ලෝකෙට වැටෙනවායි කියන සංඥා. එතකොට යා නිරගං හරි නිරේකට වැටෙනවා නම් යාට මහා ගිනි ජාලාවක් පේන්න පුළුවන්. එතකොට මව් කුසකට වැටෙනවා නම් යාට සමහරට රතු පාට මස් වැදල්ලක් වගේ දෙයක් පේන්න පුළුවන්. නැත්නම් ලස්සන අම්මා කෙනෙක් පේන්න පුළුවන්. මව් කුසක් පේන්න පුළුවන්. ඉතින් ගති නිමිති කියන්නේ නෝනා යා ජීවිතේ පුරුදු කළා වූ පුරුදු වලට අදාළව සකස් වෙනා වූ ඒ නිමිති. ඒක ඉතින් ඕන කෙනෙකුට පහළ වෙනවා. ඕන කෙනෙකුට පහළ වෙනවා. නමුත් ඒ පහළ වෙන ගති නිමිති හැම වෙලාවෙම ඒක චුති සිත හැටියට අවසාන සිතක් හැටියට අපි තුල සකස් වෙනකොට අපි දක්ෂ වෙන්න ඕන අනිත්‍යයි කියලා දකින්න. ඕන පව කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයා තුල දක්ෂතාවයක් තිබ්බොත් අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න එයාට අවසාන මොහොතේ දැන් එයා දකින්නේ ගිනි ජාලාවක්. නමුත් ඒ ගිනි ජාලාව අනිත්‍යයි කියන දකින්න මොහොතේ එයාට සෝවන් ඵලයට පත් වෙන්නත් පුළුවන්. එනතු ඒ ගිනි ජාලාව දකිද්දී එයා කවදාකවත් ඒක අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. එක්කෝ එයා ගැටෙනවා එක්කෝ එයා නොදන්නා කමට ඒකට ඇලෙනවා. තේන්න? ඒ දෙක නිසාම එයා පල්ලෙහාට වැටෙනවා. නමුත් දක්ෂයාට පුළුවන් ඒ අවසාන සකස් වෙන ගති නිමිති තුලින් සකස් වෙන අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දැකලා සෝවන් ඵලයට පත් වෙන්න. එහෙම නැත්නම් ප්‍රේතේ දකිද්දී ඒ ප්‍රේතයා අනිත්‍යයි කියලා දකින තැන එයා සතර අපායෙන් මිදෙනවා. රූපයයි අනිත්‍ය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයෙන් දකින. ඒ වගේ සකස් වෙන සෑම ගති නිමිත්තක්ම අපි විදර්ශනා නුවණින් දකින්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගති නිමිත්ත තුලින් අපි කුසල් නිමිත්තක් මතු කර ගන්න ශක්ත වෙනවා. එහෙන අකුසලයක් මතක් වෙනකොට ගිනි ජාලාවක් පේනකොට ප්‍රේතෙක් පේනකොට අපි ඒ සිත යටපත් කරලා අපි බුදුරජාණන් වහන්සේව මතු කරලා ගන්නවා. නැත්නම් අපි දුන්නා වූ දානයක් මතු කරලා ගන්නවා. සීල් සමාදන් වීමක් මතු කර ගන්නවා. එතකොට ඊට අදාළව තමයි අපේ චුතිස සකස් වෙන්නේ. එතන අදක්ෂයා කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබලා නැත්නම් සද්ධර්ම ශ්‍රවණය කරලා නැත්නම් නුවණින් මෙනෙහි කරලා නැත්නම් ඒ අදක්ෂයාට ඒ කාරණේ කරගන්න බැහැ. එයා සතර අපායේ ප්‍රේතෙක් දකිනවා. දැකලා ඒ ප්‍රේතයාට ගැටිලා ඒ ගැටුණු සිත නිසා යා සමහර විට නිරේට වැටෙන්නත් පුළුවන්. දැන් මැරෙන වෙලාවේ යාට ප්‍රේතෙක් පේනවා. නමුත් ඒ ප්‍රේතයාට පේන වෙලාවේ යා ප්‍රේතයාට ගැටෙනවා. ගැටිලා ඒ ගැටෙන සිත නිසා ඇති වුණා වූ ද්වේෂය නිසා යා ප්‍රේත ලෝකෙට යන්න හිටිය කෙනා නිරේට වැටෙන්නත් පුළුවන්. නිරේට වැටෙන්නත් පුළුවන්. ඒකෝට අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ දකින අවසාන චුති සිතට අදාළ රූපය අනිත්‍යයි කියලා දකින්න. එහෙම නැත්නම් ඒ දකින රූපයට අදාළව කුසල් චිත්තයක් මතු කරලා ගන්න. කුසල් චිත්තයක් මතු කරගත්තොත් නැවත භවයේ සුගතියට යනවා. අනිත්‍ය දැක්කොත් අපි විදර්ශනා නුවණ ඇති කරගන්නවා.
හොඳයි ස්වාමීන් වහන්ස. ඒ අනුව ද්වේෂ සහගත සිතුවිල්ලක් වුවත් විදර්ශනාවෙන් අපට යටපත් කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
පුළුවන්. ද්වේෂයක් ඇති වෙන්නේ පුරුදු කරපු දෙයක් නිසානේ. එයා පුරුදු කරපු දෙයක්ට අදාළවයි ද්වේෂය සකස් වෙන්නේ. නැත්තම් ද්වේෂය සකස් කරන්න වෙන්නේ නැහැ නේද? එතකොට ඒ පුහුණු කරපු දෙයට අදාළව අපිට එකපාරට ද්වේෂිතක් සකස් වුණොත් මෛත්‍රිය මතු කරලා ගන්න බෑ. මොකද ද්වේෂයනේ අපුරුදු කරලා තියෙන්නේ නේද? නමුත් යම් කෙනෙක් මෛත්‍රිය පුරුදු කරලා නමුත් එයා තුල ද්වේෂය තිබීම නිසා මරණ වෙලාවේ ද්වේෂිතක් සකස් වුණොත් අර අතීතයේ පුහුණු කළා වූ මෛත්‍රියට අදාළව දේශසිත යටපත් කරගන්න පුළුවන්. නමුත් එයා මුළු ජීවිත කාලෙදිම දේශය නම් පුහුණු කරලා තියෙන්නේ ද්වේෂසිත මෛත්‍රිය බවට පරිවර්තනය කරගන්න බැහැ. නමුත් එයා දේශය වඩලා ඒ වගේම එයා මෛත්‍රියත් වඩලා තියෙනවා නම් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා යා මේ අවසාන චුතිසිතේදී මෛත්‍රිය මතු කරගත්තොත් මෙහෙම යහපතක් වෙනවායි කියලා සද්ධර්ම ශ්‍රවණය තුලින් අහලා තිබ්බ කෙනෙක් නම් එයාට ටග්ගාල සතිය සිහින්න පුළුවන්. තේනවාද? ඒ සද්ධර්ම ශ්‍රවණයේ කුසලේ නිසා එයාට සතිය සිහින්න පුළුවන්. ඒතකොට සතිය සිහි ඇවිල්ලා යා ද්වේෂසිත මෛත්‍රී චිත්තයක් බවට පත් කරගන්න. නැත්නම් ද්වේෂසිත විදර්ශනා නුවණ මුසු චිත්තයක් බවට පත් කරගන්න. ඒතකොට ඒක කරන්න නම් ඕන අනිවාර්යයෙන්ම යා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් නුවණින් මෙනෙහි කරලා ඒක ලබලා තියෙන්න ඕන. තේන්න? ඒක ලබලා නැත්නම් එයාට කවදාවත් ඒක කරන්න බෑ. තේන්න? ඒ පුරුද්ද තිබ්බොත් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළ අපිට කවදාවත් ඒකේ ලැබෙන්නා වූ ආනිසංසය වැළකෙන්නේ නැහැ. කොහේ හරි දවසක අපි අහලා තිබ්බනම් බණකින් අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දැක්කොත් අපි සෝවාන් ඵලයට පත් වෙනවා කියලා ඔය ඇහිලා තියෙන එක කොහේ හරි තියලා මැරෙන වෙලාවක පාට මතු වුණොත් අන සද්ධර්ම ශ්‍රවණයේ කුසලයේ ආනිසංස තුලින් අපිට අවසාන මොහොත ජය ගන්න පුළුවන්. ඒක ජයගත්තු කුමක් නිසාද? සද්ධර්ම ශ්‍රවණයේ කුසලයේ නිසා. එනිසා කියන්නේ නිරතුරුව සද්ධර්ම ශ්‍රවණය කිරීම තුලින් මේ ලෝක ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්න දැකලා නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරලා අපි අර තීරණාත්මක අවස්ථාවකදී ඒක ප්‍රයෝජනෙට ගන්න කියලා.
ස්වාමීන් වහන්ස, දැන් යම් අයෙක් තව කෙනෙකුව තිරස්චීන ධර්මයන් සඳහා ආකර්ෂණය කරගන්නවා නම් එහි විපාක මොනවද ස්වාමීන් වහන්ස?
මෙහෙම තිරස්චීන ධර්මය කියලා කියන්න ඕන දැන් ඔය අන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි වුණියන් කොඩි වින ඕවනේ තිරස්චීන ධර්මයන් කියලා කියන්නේ. ඒතකොට මේ තිරස්චීන ධර්මයන් කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ මේවා මේ විවේචනය කරනවා නෙමෙයි ඈ. බුදුරජාන් වහන්සේලා කවදාකවත් විවේචනය කරන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අදාළව ධර්මය කියනවා. දැන් අපි මේ වාට සංඝයා හැටියට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකින් හැටියට තිරස්සීන ධර්මයන් කියන්නේ අනේ ඒවා කරන්නේ විවේචනය කරනවා නම් නෙමෙයි. හේතුඵල ධර්මයන් ගලපලයි තිරිසන් ධර්ම කියන්නේ හේතුඵල ධර්මයන්. මොකද හේතුඵල ධර්මයන් කියන්නේ දැන් මේවා යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිවිණියන් කොඩිදුන කරනකොට සද්ධාවෙන් බැහැර වෙනවා යා. ඒතකොට සද්ධාවෙන් බැහැර වෙච්ච කෙනෙක් අනිවාර්යම කොතෙන්ද වැටෙන්නේ? තිරිසන් ලෝකෙට. ඒතකොට තිරිසන් ලෝකෙට වැටෙන නිසා මේවා තිරස්සීන ධර්ම කියලා කියන්නේ. එතන මේ හේතුඵල ධර්මයක් කියන්නේ කාවත් විවේචනය කරනව නෙමෙයි. ඉතින් මෙතන සද්ධාව දුර්වල වෙච්ච තැන අනිවාර්යෙන්ම තිරිසන් ලෝකෙට අදාළ සංස්කාරයන් තමයි යතුල රැස් වෙන්නේ. කවුරු කළත් ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් හදි වුණියන් තියෙන තැන් වල අනිවාර්යෙන්ම නෝනා අපි කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැර වෙනවා. සංස්කාර කෙරේ විශ්වාසයෙන් බැහැර වෙනවා. සංස්කාර කෙරේ විශ්වාසයෙන් බැහැර වෙනවා කියන්නේ තෙරුවන් කෙරේ සද්ධාවෙන් විශ්වාසයෙන් බැහැර වෙනවා. මේ බැහැර වෙච්ච තැනදී ඕනම කෙනෙක් තුල තිරිසන් ලෝකෙට අදාළ සංස්කාර රැස් වෙනවා. പ്രേත ලෝකෙට අදාළ සංස්කාර රැස් වෙනවා. ඒකයි තිරස්සීන ධර්ම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කවුරු කළත් එවැනි තිරස්සීන ධර්මයන් තුල හිටියොත් අනිවාර්යයෙන්ම සද්ධාව දුර්වල වෙනවා. සද්ධාව දුර්වල කෙනා අනිවාර්යයෙන්ම සතර අපායට අදාළ සංස්කාරය රැස් කරන්නේ. ඒ නිසා තමයි මේ නම දීලා තින්නේ. නැතු වෙන මොකක්වත් විවේචනය කිරීමට නෙමෙයි හේතුඵල ධර්මය.
ස්වාමීන් වහන්ස, යම් කිසි වෛද්‍යමය හේතුවක් නිසා දරුවෙකු හෝ සතෙකු ගබ්සා කිරීම සඳහා යම් කිසි වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම්
මෙහෙමයි. ඉතින් වෛද්‍ය හේතුවක් නිසා සතෙක් හෝ මිනිසෙක් හෝ ගබ්සා කරනවා කියන්නේ ප්‍රාණඝාත අකුසලයක්. එච්චර වෙන දෙයක් නෙමෙයි. පශු වෛද්‍ය වෘත්තියේදී මහත්මෙක් දැන් මම දැන් ওই මට මතකයි මං ගමක ඉන්නකොට මට ඇහුණා අර වෑන් එකකින් ඇනවුස් කරගෙන යනවා මේ අහවල් තැනට ඔබලා ගෙදර ඉන්න බල්ලන්ගේ ගෑනු සත්තු අරන් එන්න කියලා. මොකටද අර ඒගොල්ලන්ගේ මේ වඳභාවයටපත් කරන්නේ. ඉතින් නෝනා ඒ කරන මොහොතේම ඒක සත්ව හිංසාවට අදාළ අකුසලයක්. ඒක කරන්නේ යහපත් චේතනාවෙන් හරි. තේන්න අප්‍රමාණ මේ ජලබීතිකා රෝගය හැදිලා පිස්සු බල්ලෝ කාලා අප්‍රමාණ මිනිස්සු මැරෙනවා. මේවාට බෙහෙත් කරන්න රජයට කෝටි ගාණක් මාසෙකට වියදම් වෙනවා. ඉතින් මේවා නිසා තමයි මේ කරන්නේ. ඒක හරි. ඒක මේ සමාජමය වශයෙන් බලද්දි කිසිම වැරද්දක් නැහැ. නමුත් ධර්මානුකූලව නොනා ඒ පශු වෛද්‍ය මහත්මයා අර බල්ලන්ගේ ගෑනු සතෙකුට වඳ සැත්කමක් කරන මොහොතක් පාසා නොනා ඊට අදාළ අකුසල සංස්කාර රැස් කරගන්න. මොකද මේ සතාට දරු හුරතල් බලන්න තියෙන අවස්ථාව නැති කරන්නේ. තේනවද? බැල්ලියක් ගන්නකො ඒ බැලලි මනෝනා පැටව දැම්මට පස්සේ ඒ පැටවට කිරි පොවලා ඒ පැටව ආරක්ෂා කරගන්න කොච්චරනම් ජීවිත පරිත්‍යාගයෙන් වෙහෙසක් ගන්නවද කියලා බලන්න. බැල්ලියක් පැටව ටික දැම්මට පස්සේ ඒ පැටවට කිරි පොවලා ඒ පැටවගේ ආරක්ෂා උදෙසා මාස 6ක් විතර කාලයක් කොච්චරනම් වෙහෙසක් ගන්නවද කියලා බලන්න. බාහිර කෙනෙකුට ළඟට එන්න දෙන්නේ නැහැ. අපිට හාමුදුරුවෝ කියලා බලන්නේ නැහැ. පැටව ළඟට ගියොත් එයා හපනවා. ඒතකොට බලන්න යාතුල කොච්චර දරු සෙනෙහයක් මාතෘත්වයක් තියනවද කියලා නේ. ඒතකොට අපි මේ මාතෘත්වයනේ මේ අහිමි කරන්නේ යාට. ඒ මාතෘත්වයේ යාටේ ලබන්න තියෙන සතුට තමයි අපි මේ අහිමි කරන්නේ. එතකොට මේ සතුට අහිමි කරන්නේ අපි මේ සමාජයේ උදෙසා බවක්ද? නමුත් සමාජයේ උදෙසා යහපතක් වුණත් නොනා අතනර සතාට අර දේ අහිමි කිරීම තුළ එයාට ඊට අදාළ කුසල් රැස් වෙනවා. නමුත් මෙතනින් මොකද්ද වෙන්නේ? සමාජයට අපි යහපතක් කරනවා. සමාජයට යහපතක් වෙනවා. සමාජයට යහපතක් උදෙසා අපි සතාව වඳ භාවයට පත් වෙනවා. ඒතර ඕවා විපාක දෙනකොට මොකද වෙන්නේ? සමාජයට යහපතක් කිරීම උදෙසා එයා ඊළඟ ජීවිතයේ මේ ලස්සන මිනිසෙක් වෙන්න පුළුවන්. නමුත් මිනිසෙක් වුණත් මුළු ජීවිත කාලෙම දරුවෝ නැතිවීමේ දුකට එයාට පත් වෙනවා. දැන් මේ සමාජයට යහපතක් කළානේ මෙතනින්. ඒ යහපත් දෙයට අදාළව යහපත් චිත්තයට අදාළව එයා ඊළඟ ජීවිතේ මිනිසෙක් වෙන්න පුළුවන්. මිනිසෙක් වෙලා එයා හොඳට අධ්‍යාපනය ලැබලා නැවත දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දොස්තර මහත්තයෙක් වුණත් එයාට මුළු ජීවිත කාලෙම දරුවන් නොමැතිවීමේ දුකෙන් පෙළෙන්න වෙනවා. දැන් එහෙමයි ඉන්නේ. කෝටි ගණන් සල්ලි තිබ්බා නමුත් දරුවෙක් නැති දුකෙන් පීඩා විඳිනවා. ඇයි? ගිය ජීවිතේ අර වගේ සංස්කාර කළා දරුවන් ඔබ ගබ්සා කිරීමට. නමුත් ඒ වගේම පින්කම සීලයක් අනිත් සිල්පද රැක්කා. ඒ සීලයටයි දානයටයි අදාළව ලස්සන ජීවිතයක් ලැබුණත් අර සත්තුන්ට හිංසා කිරීමේ නැත්තම් වඳභාවයට පත්වීමේ සංස්කාරයන්ට අදාළව මෙතන දරුවන් නැතිවීමේ පීඩාව එනවා. ඒ නිසා හොඳ දෙයට හොඳ විපාක එනවා. ඒ වගේම නරක දෙයට ඒ හොඳ තුලින් එයාට විපාකේ මතුවෙනවා. තේරෙනවද? ඒ නිසා කොතනවත් සමාජය යහපත් කිරීම උදෙසා වූ අපි සත්තුන්ට හිංසාවක් කරනවා නම් සත්ව ඝාතනයක් කරනවා නම් ඒක බලවත් අකුසලයක්. දැන් ඔය කුරුළුණාව කියලා ඔය එක එක හරක් පුරාවා කියලා ලක්ෂ ගණන් මරන්නේ ඔයාලා සම්පූර්ණයම ප්‍රාණඝාත අකුසල. ඔය අකුසල් නිසා අනාගතයේදී මිනිස්සු දසදහස් ගණන් එක කොටේ මැරිලා යනවා. යුද්ධ ඇවිල්ලා භූමිකම්පා ඇවිල්ලා ඔය දැන් සමූහ වශයෙන් සත්ව ඝාතන සිද්ධ වෙනකොට ඒ සමූහ වශයෙන් සත්ව ඝාතන විපාක දෙන්නේ සමූහ වශයෙන් මනුස්ස ඝාතනවලින් අනාගතයේදී. දැන් වර්තමානයේ අප්‍රමාණ සමූහ සත්ව ඝාතන සිද්ධ වෙනවා. ඩෙංගු මදුරුවා වෙනුවත් සත්ව ඝාතනය. මොකද ඒ ඩෙංගු මදුරුවා පෙර ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන්. ඩෙංගු මදුරුවා පෙර ජීවිතේ අමනුෂ්‍යෙක් වෙලා ඉන්න පුළුවන්. ඩෙංගු මදුරුවා හෝ වේවා කෘෂිකර්මයට බලපාන සතෙක් වේවා කෘමියෙක් වේවා මනෝනා දසදහස් ගණන් අපි මරලා දානකොට බෙහෙත් ගහලා ඊට අදාළව සංස්කාරයන් විපාක දෙන්නේ දසදහස් ගණන් එක රොත්තේ මිනිස්සු අනාගතයෙන් මැරෙනවා. පාරිසරික හේතුන් නිසා, යුදමේ හේතුන් නිසා, වසවිස නිසා, රසායනික හේතුන් නිසා. ඔය කියන්නේ නම් රසායනාගාර වලින් විස පිටි වෙලා දහස් ගණන් සමහර ඉන්දියාවෙන් පෞගිය කාලවල මැරෙනවා. ඉතින් එවැනි වෙලාවේ මේ සමූහ වශයෙන් මැරෙනවා. ඒකයි කියන්නේ අපිට මේක නෝන හදලා ඉවර කරන්න බෑ. අපි ලෝකේ හදන්න ගියොත් අනිවාර්යයෙන්ම අපි විනාශයට යනවා. අවසානයේ හැදුනේ ලෝකෙකුත් නැහැ, අපිත් විනාශ වෙලා. ඒ නිසා ලෝකයේ මේ විනාශය දැකලා අපි මේකෙන් ගැලවිලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තේන්න මේක හදන්න බෑ. බල්ලන්ට වන්දසත්කම් කළා කියලා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ බල්ලෙක් ඇති වෙන්නේ හේතුඵල ධර්මයන් නිසා. මිනිස්සයා මිනිස් ධර්මයට නොගැලපෙන තිරිසන් සතාට අදාළ දේ කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? බල්ලන්ගේ ජනගහණය වැඩි වෙනවා. හේතුඵල ධර්මයක් උනේ. දැන් අපි පුංචි කාලේ මෙච්චර බල්ලු හිටියේ නැහැ. ඒක හේතුඵල ධර්ම. ඒතකොට දැන් මේ බල්ලන්ට බෙහෙත් කරලා ඉන්ජෙක්ෂන් ගහනවා නෙමෙයි මේ හේතුවයි නතර කරන්නේ. දැන් අපි හේතුව නවත්තන්නේ නැහැ. අපි හදන්නේ බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහලත් නැති අකුසලයක් තව කරගන්න. අවිද්‍යාවෙන් පත්වෙන මිනිස්සයා එක ප්‍රශ්නයක් විසඳ ගන්න තව ප්‍රශ්න 10ක් ඔලුවට දාගෙන. අපි බලන්න ඕනේ ඇයි මෙච්චර බල්ලෝ ජනගහනයක් වැඩි වෙන්නේ? වැඩි වෙන්නේ හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මිනිස්සයා මිනිස්සයාට අදාළ ධර්මයන්ගෙන් බැහැර වෙලා තිරිසන් සත්වයන්ට අදාළ ධර්මයන් තුල ජීවත්. ඒක තිරිසන් සත්වයාට අදාළ ධර්මයන් තුල ජීවත් වෙද්දී බල්ලන්ගේ ජනගහනය වැඩි වෙනකොට නෝනා බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහලා ගන්නෑ. මිනිස්සයා මිනිස් ධර්ම වලින් පරිපූර්ණ වෙනවා. මනුස්සයා මනුස්ස ධර්මෝණයෙන් පරිපූර්ණ වෙන්නේ නැතුනො තව තවත් තිරිසන් සත්ව ගහන වැඩි වෙයි. වැඩි වෙද්දී අපි තිරිසන් සත්තුන්ට හිංසා කරන්න යන මොහොතක් පාසා අන්න එතනින් ආයිමත් අපි අකුසලයට දාන. ඒතර බණේ තිරිසන් සතෙක් උනේ කවුද? පෙර මනුස්සයෙක්ගේ වැරදි නිසා. පෙර මනුස්සයෙක් වැරදි කරලා මනුස්ස ධර්මයට අදාළ නොවන දේ කරලා තිරිසන් සතෙක් වෙනවා. තිරිසන් සතෙක් උනාට පස්සේ මනුස්ස ධර්මයන් ආරක්ෂා කරන දොස්තර මහත්තයා තිරිසන් සතාට බෙහෙත් ගහන්න ගිහලා යත් තිරිසන් සතෙක් බවට අන්න බලන්න. එහෙම තමයි මායා ලෝකේ ගොඩ නගලා තියෙන්නේ. අයහපත කරන මනුස්සයා අයහපත කරන්නේ පෙර අකුසලයේ නිසා. ඒතකොට ඒ අයහපත කරන මනුස්සයා කරන දෙයට ගැටිලා අර හොඳ මනුස්සයා අයහපත කරන තැන්ටම වැටෙනවා. මෙහෙම ගිහිල්ලා තමයි ලෝකේ මුර්ග සංඥාව කියන තැන්ට වැටෙන්නේ. අවසානයේ සියල්ලම අයහපත තුනට වැටිලා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ලෝකයේ කියන්නේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ලෝකයේ සිදුවෙන දේවල් දැකලා අපි ධර්මානුකූලව අපි හැදිලා මේකෙන් ගැලවෙන්නින් මෙහා නෝනා ඔතන අපිට කරන්න දෙයක් නැහැ.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහෝ විට අපට පැහැදිලි කරනවා චේතනාවම තමයි බොහෝ විට කර්මය සඳහා හේතු වන්නේ කියලා. ස්වාමීන් වහන්සේ වෛද්‍ය වාර්තාවකට අනුව යම්කිසි කලලයක් විනාශ කළ යුතුයි කියලා වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා. එවැනි අවස්ථාවක් කොහොමද ස්වාමීන් වහන්ස අප දහමට අනුව ගලපා ගන්නේ?
ඒකත් අනිවාර්යම ප්‍රාණඝාතයක්. ඒක ප්‍රාණඝාතයක් වෙලා අනිවාර්යයෙන්ම යා මරණ වේලාවේ ගබ්සාව සිහිපත් වුණොත් ඒ ප්‍රාණඝාතයට අදාළව යාට සිද්ධ වෙනවා. නමුත් එයා දක්ෂණං මේ මව් කුසට මගේ දරුවා ආවේ මං සංසාරයක ලාව අකුසලයක් නිසා. එතෙන්දි බලන්නුනේ ඇයි මගේ මව් කුසට එවැනි දරුවෙක් ආවේ කියලා. ඇයි මගේ මව් කුසට එවැනි දරුවෙක් ආවේ? මං පෙර ජීවිතේ දරුවෝ ගබ්සා කරපු කෙනෙක්. එච්චරයි. මං පෙර ජීවිතේ දරුවෝ ගබ්සා කළා නම් ඊළඟ ජීවිතේ මං මිනිස්සෙක් වුණොත් මගේ මව කුසට එන්නේ ගප්සාවට අදාළ දරුවෙක්. මං ගිය ජීවිතේ දරුවෙක් ගප්සා කරපු නිසා. එහෙනම් නැත්නම් මං ගිය ජීවිතේ දරුවෙක් ගප්සා කරන්න තව කෙනෙකුට උපදෙස් දුන්න නිසා. එතකොට එහෙනම් මෙතෙන්ට එන දරුවා කියන කාරණයෙන් අපිට දරුවාව ඉවත් කිරීම තුලින් මොකද වෙන්නේ? අපි ප්‍රාණඝාතය අකුසලේ සිද්ධ කරගන්න. එහෙනම් දැන් අපි කරන්න ඕනේ දරුවෝ ගප්සා කර කර මේකේ මිදෙන මාර්ගය හොයන්න නෙමෙයි. මේ දරුවෙක් ගප්සා කරන තත්වෙට එන්නේ අකුසල් සංස්කාර නිසායි කියන තැන ඉඳලා අපි කුසලයේ තුල ශක්තිමත් වෙන්න. නැතු ලෝකේ හදන්නේ ඒ කියලා අපි මේ තව තවත් ගප්සා කරන්න තීන්දුව දෙන්න ගියොත් අපිත් ඒගොල්ලටමයි වැටෙන්නේ. දෝ ගප්සා වෙන දරුවෙක් කියන්නේ කවුද? පෙර ජීවිතේ ගප්සාම කරපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැත්නම් ඒකට අනුබල දුන්න දොස්තර මහත්තයෙක්. ඒකයි යා ගප්සා වීමට අදාළ සංස්කාරයන් රැස් කරගෙන මව කුසට එන්නේ. ඒතකොට ඒකට ආවට පස්සේ අපි ඒ දරුවා අයින් කළා කියන කාරණයෙන් ප්‍රාණඝාත කුසලෙ සිද්ධ වෙනවා. නමුත් යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තීරණය කළොත් මගේ කුසේ ඉන්න දරුවා අංගවිකල දරුවෙක් බව ඇත්ත. නමුත් ඒ දරුවා අංගවිකල භාවයට පත් උනේ අපේ සංස්කාරات ඒ දරුවාගේ සංස්කාරات නිසා. එසත් සංස්කාර කියන ධර්මයන් කවදාකවත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා බෙහෙත් දීලා කවදාකවත් අපිට ස්ථූපත් කරගන්න බැහැ. ඒ නිසා මං කරපු සංස්කාර දරුවා කරපු සංස්කාර අපි මේක ගෙවලා ඉවර කරන්න ඕනේ කියන කාරණේ තුලේ දරුවාව ලෝකෙට බිහි කරලා ඒ අම්මා තාත්තා මැරෙන තුරාවට ඒ දරුවාට කරන යුතුයකම් ඉටු කරගෙන ජීවත් වුණොත් කවදාකවත් ඒ දරුවා නිසා ඒ අම්මා තාත්තා අපාගත වෙන්නේ නැහැ. දරුවා නිසා අම්මා අපාගත වෙන්නේ නැහැ. නමුත් එහෙම නොවී දරුවා ලෝකෙට බිහි කරලා වැඩක් නැහැ කියන තැනදී දරුවා මාස දෙකෙන් ගප්සා කළොත් දරුවා ගප්සා කර බව ඇත්ත. නමුත් දරුවා ගප්සාව නිසා ඊටත් වඩා දුර්වල තැනකටයි යන්නේ. මොකද ගප්සාව තුළ මව කුසේදී දරුවා බලවත් පීඩාවට පත් වෙනවා. දරුවා පීඩාවට පත් වෙනකොට ඒ දරුවා තුළ සකස් වෙන අවසාන ත්‍ුතිසිත ද්වේෂයට අදාළවයි සකස් වෙන්නේ. ඒ නිසා එහා වැටෙන්නේ ඊටත් වඩා බලවත් අනතුරකට. ඔතනයි සිද්ධ වෙන්නේ. දරුවා ගප්සා කිරීමට යාම තුළ දැන් ඔය දොස්තර මහත්මයාගේ අනුකම්පාව මත මේක වෙන්නේ නේද? දොස්තර මහත්මයා තමයි තීරණය කරන්නේ. ඒතකොට ඒ දොස්තර මහත්මයාගේ තීරණය කොච්චර අවිද්‍යාවද කියලා කියනවා නම් දරුවා ගප්සා කිරීම තුළ මාස දෙකක් තුනක් වයස කලල රූපය ගප්සා කරන්න බෙහෙත් දෙද්දී ඒ කලල රූපය අවසාන ත්‍ුතිසිත සකස් වෙන්නේ ගැටීමට අදාළවමයි, ද්වේෂයට අදාළවමයි. මොකද යා බෙහෙත් වලට ඉන්ජෙක්ෂන් වල සැරට මේවට පිච්චෙනවා බඩ ඇතුලේ. ඒ වාට අදාළව පිච්චීමට අදාළව ධර්මයන් දරාගෙන යා මැරිලා යා වැටෙන නිරයට. දැන් ඔන්න බේරන්න ගිහිල්ලා වෙච්ච දේ. දැන් මේ අංග විකලව දරුවේ බිහි වෙන්න යනවායි කියලා දැන් දරුවයි අම්මයි බේරන්නයි හැදුවේ. දැන් දරුවා කොහාටද ගියේ? නිරයට. ඒතකොට දරුවා ඝාතනය කිරීම නිසා අම්මලාට අවසාන චුතිසිත සකස් වුණොත් ඒගොල්ල වැටෙන්නේ සතර අපායට. ඒතකොට දරුවා ගප්සා කරන්න තීන්දුව දුන්න දොස්තර මහත්තයා මනුස්ස හිංසාවට අදාළව මනුස්ස ප්‍රාණඝාතයට අදාළව සතර අපායට බලන්න අවසානේ දරුවෙක් බේරන්න ගිහිල්ලා තුන්දෙනෙක් වැටෙන. ඕක තමයි අවිද්‍යාව කියන්නේ. ඒකයි අපිට මේක කරලා බේරෙන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන ඕනා මේ අකුසල් සංස්කාරයන්ගේ විපාකේ බලවත්භාවය දැකලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් කළා ඊට පස්සේ කුසලයක් අකුසලයක් දෙකම විදර්ශනා නුවණින් දැකලා භව නිරෝධය කියන පැත්තට යන්න. උන් මෙහා ඉතින් අපිට ගැලවීමක් නැහැ.
මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තුනුරුවන් සරණයි.